그거 나름 인기라 뭐 가지고 후회나. 이런 것들 가면 나 그래 이 주사들 가면 나 그래 하이 담을 주사 나 그래 하이 그 마음 바라서야 그거 가도 그런데 냐나 사나 쓰기 어떻게 하는 게 아무튼 이런 게 놀라버려야 어 그게 너무 감비르 다른 거로네 근데 ඔබ මේ වචන වලින් සතුට වෙන්න එපා. ඉස්ලාම් දේව ධර්මයේ කියලා වචන වචන තුලින් ධර්මය දකින්න එපා. එහෙම නැත්නම් වචන තුලින් ධර්මය දකින්න නමුත් වචන ධර්මයේ හැටියට දකින්න එපා. ප්‍රධානම දේ තමයි අපි මේ එක මම මේ කිව්වේ මේ අපි ධර්මය කියලා මොකද්ද හොයනවා. ඉතින් මේ කියන කියන සෑම ස්වාමීන් වහන්සේ කෙනෙක් මම හඹාගෙන ඔබ ගිහිල්ලා ඉතින් ස්වාමීන් වහන්සේලා තමන්ගේ අවබෝධයට අනුව කියන දේවල් අහනවා නමුත් ඔබ තාම සෑහීමට පත් වෙලා නැහැ නේද එන ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතනවා ඒක නෙවෙයි නේද ඔබ ලෝකේ අහවල් කරන දහම තියෙනවා නැත්නම් අහවල් කරන ස්වාමීන් වහන්සේලා දහම තියෙනවා කියලා. එතන හොයාගෙන යන්න ඕනේ නැහැ. ඔබ දහම බවට පත් වෙනවා. ඉතර අවස්ථාවක සිටින්න මේ. ඔබට පුළුවන්කමක් ලැබෙනවා නම් මේ යන පින්ම නවත්තලා දහම ඔබ බවට පත් කරගන්න. එතනදිත් ඔබට මේ ලෝකේ බාහිරින් ඔබට හොයන්න දෙයක් නැහැ. කියනවනම් ඔබට හම්බ වෙන්නේ වචන ගොඩක් විතරයි. සමහර වචන ගැඹුරුයි, සමහර වචන සරලයි. මේ සමහර ගැඹුරු විශ්ලේෂණ වලට කැමති වෙනවා, සමහර සරල විශ්ලේෂණ වලට කැමති වෙනවා. නමුත් ඔය වචන ගොඩක් විතරයි. ඒක වචී සංස්කාරයක් විතරයි. මේ සංස්කාරය තියෙන කලගිරෙන නිසා. අල්ලන්නේ මේ සංස්කාර කියලා කියන්නේ ලෝකේ. එහෙනම් ලෝකේ කියලා කියන්නේ දුකටයි කියලා. පටිච්චසමුප්පන්න දෙයක් නේද? හේතුඵල නිසා සකස් වෙච්ච දෙයක්. බුදුරජාණන් වහන්සේ සිතත් මේ ධර්මය කියන්නේ මම හිතේ මේ ඔබට මට මේ ලෝකයේ තුල හිර වෙන්නද ලෝකේ නිදහසයි එහෙනම් මේ සීළු සංස්කාර කෙනේ ඔබ කලකිරෙන්න ඕන නේද සීළු සංස්කාරම සතුටින් පිළිගන්න හොඳ නැහැ මේ සීළු සංස්කාරයන් ඔබ නිදහස් වෙන්න ඕන එහෙමනම් ඔබ ධර්මයේ කියලා මේ වචන ටිකක් හොය හොයා යනවනම් මේ විදිහට මේ ටේප් කරගෙන නේද දැන් මේ මේක ඔබ දකින්න ඕනේ දුකක් ඇති ඔබතේ දැන් ඔබට ධර්මය නිසා ඔබට මේක සැපයක් වෙලා තියෙනවා. දැන් මේ සියල්ල අත්හරින දැන ඔබ ධර්මය බවට පත් වෙනවා. 84,000 ධර්මස්කන්ධයක් අවශ්‍ය නැහැ ඔබතේ මේ ධර්මය අවබෝධ කරගන්න. මුළු සමස්ත ධර්මයම සිතත් නේ කේන්ද්‍ර වෙලා තියෙන එකම එක වචනයක් මතනේ. මගේ බුදුරජාණන් වහන්සේනේ දානය කියලා කියන්නේ අතහැරීමට කියලා නම. සීලය කියලා කියන්නේ අතහැරීමට කියලා නම. සමාධිය කියන්නේ අතහැරීම නිසා ලැබෙන දේක් වඩා ලේසියෙන් අතාරින්නට හේතු වෙන දේක්. ඒක අතහැරීම පිටින් හේතු වෙන දේක් තමයි සමාධිය කියලා කියන්නේ. ප්‍රඥාව කියන්නේ සියල්ල අතහැරීමෙන් පස්සේ. ආ. බලන්න අවබෝධ. දැන් දානය කියලා කියන්නේ මොකක්ද කියන්නේ? බඩේ දින් යතර නෑ ඉතින් යතරෙන් හිතමයි අපිට රැස් කරගත් දෙයක් හරි අතාරින්න පුතේ හිතක් පහළ වෙන්න බෑ ලෝභය හිත අතාරින්න නේද එහෙනම් ඉතින් යතරලා දිනේ හිතමයි ඉතේ තියෙන ලෝභය නේද ගැටීම ඒ ස්වභාවයෙන් ඒ දෙකම ඇති වෙච්ච තර තමයි අපිට යමක් දෙන්න පුළුවන් එතකොට එමන ඉතින් යතරලා දිනේ හිතමයි සීලේක ඔබට හිතනවා ඔබට පහල වෙන හිත මරපන් කියන හිත කෙනෙක්ව මරපන් කියන හිත ඔබ අතහරින්න ඇයි ඔබ මේ හිත අතහරින්නේ ඔබ හිතනවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ දුකක් හැටියට දේශනා කරේ ලෝකේ ඉක්මවා ගිය මහා ප්‍රඥාවෙන් දැකලා සියලු ලෝකේ ඉක්මවලා නමුත් මට තාම මේ ලෝකේ දුකක් හැටියට තේරෙන්නේ නැත්තේ මට ප්‍රඥාව මදි නිසා කියලා ඔබ තේරුම් ගන්න එහෙනම් මම මේ ප්‍රඥාව වැඩෙන වැඩ පිළිවෙලක් තුළ ඉන්නවා. එහෙනම් මේ ප්‍රඥාව වැඩෙන වැඩපිළිවෙල සකස් වෙන්නේ මයි පුතේ? අපි බුදුරයන් වහන්සේගේ කෝණයෙන් මේ ලෝකේ දිහා බැලුවොත් විතරයි සිතා. නමුත් ඔබත් මමත් අන් සියලු ස්වාමීන් වහන්සේලාත් රාතන් වහන්සේලා ඇරෙන්න සුවන් වෙච්ච සකෝදාගාමීච්ච අනාගාමීච්ච ස්වාමීන් වහන්සේලා ඇරෙන්න සියලු දෙනා මේ ලෝකේ දිහා බලන්නේ අපි කැමති විදියට කියලා. ඉතින් සිදු වෙයි. අපි කැමති දින්න අපි ලෝකේ දිහා. නමුත් ඔබ සූදානම් නම් මම දන්නේ නැහැ. බුදුරණාහි තමයි සියල්ල දන්නේ. හරි. ඒ විදිහට හිතලා බුදුරණාහිගේ කෝණයෙන් මේ ලෝකේ දිහා දකින්න. නැත්නම් බුදුරණාහිගේ මහා ප්‍රඥාව ඔබට පුළුවන් නම් ආදේශ කරගෙන ඔබේ කෝණයට ආදේශ කරගන්න ඔබට සම්මාදිට්ඨිය මේ මොහොතෙන් පිහිටනත් මේ මොහොතේ ශ්‍රද්ධාව තියෙනවා. එක පාලි ගාථාවක්වත් ඕනේ නැහැ මේ නිවන අවබෝධ කරගන්න. මේ කියවම දෙනෙක් හිතයි මේක මොකද? මම පුළුවන් දෙයක්. ඒ නිසාමයි අපි මේක කියන්නේ නැත්තේ සියදන්න වැඩක් නැහැ මේක කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. ඒක චතුර සා කියපු නිසා මේ හම්බෙන් ඒ විදියට ගම මේ සත්‍යයේ මොන ජීවිතයේ මීඩියා එකට ඕපන් වෙන්න මට කිසිම අවස්ථාවක් නැහැ. නමුත් ඒක වෙහෙසක්. මේක මේ ලිසින් මේ ධර්මයේ කියන්නේ පුතේ මේ ලෝකේ සරලම දේ සිතා. සරලම දේ. නමුත් අවාසනාවකට අපි එක්කේ ගැඹුරක් මේ වචන තුලින් හොයන්න හදනවා විතර. මේ වචන තුලින් අපි ධර්මයේ ගැඹුරු කරගෙන ඉන්නවා. අපි කැමති වෙන්නේ මේ ගැඹුරු බණ පදව. නව බුදුරයන් වහන්සේ බැරි වෙලාවත් ධර්මයේ ගැඹුරු කරා නම් අද ඔබටයි මටයි රහතන් වහන්සේලා කියලා කතා කරන කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඔබට ගැඹුරු තැන නිරසයි. නේද? අපිට තේරෙන සරල තැනින් තමයි බුදුරයන් වහන්සේ මේක පටන් ගන්න තියෙන්නේ. හරි. ඒතර යමක් අපි ගැඹුරුයි කියලා කියනවා නම් ධර්මය අපි ගැඹුරුයි කියනවා නම් කියනත් එතන තියෙන්නේ ඇත්තටම මේ ධර්මයේ ගැඹුරු බව නෙමෙයි. අපේ කෙලෙස් වල ගැඹුරු බව. ඔබට මතක නම් ආනන්ද හඳුර එක්තරා අවස්ථාවක දින ස්වාමීන් වහන්සේ පරිචිවාපාලි හරි සරල දෙයක් නේද බුදු හඳුර මතකද? හරිද? ඒක බුදුරණන්ට කියනවා නේද? කියන්න එපා. මේ හරි ගැඹුරුයි. ගැඹුරයි කියලා කියන්නේ කොහේ ගැඹුරුයි කියන එක නෙමෙයි. ගැඹුරයි කියන්නේ ශ්‍රේෂ්ඨයි කියන අර්ථය. උතරයි, ත්‍රි ත්‍රි. එනවාද? අඥානයක් කියන අර්ථය. ඒ වගේම මේ බ්ලේසි මේක අවබෝධ කරගන්න පිලිස් වලට හේතු නැති නිසා එක ගැඹීර වෙනවා. එතන සම්පූර්ණ ගැඹුරේ කෙනා තියෙන මේකොට සාමාන්‍ය කෙනෙකුට මේ පරිසවපාදේ මහා ගැඹුරක් යන ආනන්දහාමුදුරන්ට ඒ ගැඹුර අඩු වෙන්න හේතු වෙයි. මෙතන තියෙන සියලුම මේ කෙලෙස් වල ගැඹුරක් තියෙන. එතන කෙලෙස් සෝවන් වෙද්දි කෙලෙස් අඩු වෙනවා. ඒ අඩු වෙද්දි පුතේ යාට මේ ධර්මයේ සරලය හැටියට තේරෙන්නේ. හරිද? සකෝදාගාමී කෙනාට ඊට වඩා සරලයි. ඇයි? යාට කෙලෙස් අඩුයි. අනාගාමී කෙනාට ඊට වඩා සරලයි. රහතන් වහන්සේට සම්පූර්ණයෙන්ම සරලයි. හේතුව කෙලෙස් එතන ඉතුරු නැතුව නිදුත් වෙච්ච නිසා. එහෙනම් ඔබයි මමයි මේ එක පින්මක දුවන්නේ කියලා මේ ලෝකේ මට ගැළපෙන දහමක් හොයාගන්න. එතන ඔබට ගැළපෙන දහමක් මේ හොයාගෙන ඔබ දුවන්නේ. ඔතන තියෙන දෘෂ්ටි හා මතවාද කියන අවස්ථාවෙ ඔබ ඉන්නේ. ඒ නිසා ඔබ කැමති විදිහට මේ ලෝකයේ තුල ලෝකයේ දිහා බලන්න පාසෙ ගන්න. ඊට පස්සේ මම හිතේ විතරක් අවබෝධ තුලින් ඔබ මේ ලෝකේ බලන් උත්සාහ කරනොත් සේපත් නම් ඔබ මේ ලෝකේ නිදහස් කරගන්න. ඒක වැඩි නැතක් නේ. දක් කල්න්නේ එ සමය වශනය කනදේ සතුටින් පිළිගන්න එපා. බුදුරණන්සේ සංස්කාර තුනක් ආය සංස්කාර වශී සංස්කාර සිත සංස්කාර ඔච්චනයි සංස්කාරතිය එවනම් ඔබ මේ කාය සංස්කාරය දුකක් ඇතිව තකිම සූදානන්නම් එන්නට ඔබ ඔය මේ පොළු හැටියට පිළිගත් වෙන පුතේ නෑ ඔබ මේ පොළු වෙනස් කරේ නෑ දැන් සිමෙන්ති වල ඒ විදිහට පිළිගත්තා. ඔබ වෙනස් වෙලා වාඩි වුණා. ඔබ සැපයි කියන ඉරියව්වෙන් නේද? දැන් ඔබ සැපයි කියලා ওই ඉරියව පවත්තන ඔබ හිතන මේ ඉරියව තමයි මට සැපම ඉරියව කියලා මේ වෙලාවේ පවත්තන හරි එතන තියෙන අවිද්‍යාව ඔය කය වෙනස් වෙන ස්වභාවය නිසා තමයි ඔබට ওই විදිහ ඉරියවක් පවත්තන්න පුළුවන්කමක් ලැබෙලා තියෙන්නේ එහෙනම් ඔය තියෙන අනිත්‍ය එහෙනම් ඔය අනිත්‍ය ඔබ දුකක් හැටියට දැක්කේ නැහැ ඔබ වාඩි වෙනේම මේක සැපයි කියලා අල්ලලා ඉවරයි නමුත් මම කියන තැන මම කියන්නේ ඔබට වාඩි වෙන ඉරියව්වක් ගන්න එපා. ඒකත් දකින්න මේකත් අතහැරලා වාඩි වෙන්න. ඒකටත් ගහගෙනම වාඩි වෙන්න. මේක අනිත්‍ය නිසා සකස් වෙච්ච ස්වභාවයක් කොච්චර ලදද තියෙන්නේ. ටික වෙලාවක් තියෙනවා. ඊට පස්සේ ඔබ හිතනවා දික් කිරීම තුළ සැපයක් තියෙනවා. එතන. හරිද? ඊට පස්සේ දික් කරනවා කියන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නිසා තමයි ඔබට ඒක දික් කරන්න පුළුවන් වෙන්නේ. ඒකෝ එතන තියෙන අනිත්‍යමයි. නමුත් ඔබ ඔහොම ඉන්න කෙනා ඔබ බලාපොරොත්තු වෙන්නේ මම කොයි වෙලාවකද දික් කරන්නේ. නමුත් එතනත් අවිද්‍යාවක් තියෙනවා. නමුත් ඒකටත් ඔබට ගහන්න පුළුවන් නම් මේ කායික පීඩාවක් තියෙනවා මේක තමයි ලෝකයේ ස්වභාවය. මේක තමයි දුක. පීඩාව පීඩාව ටික දකිනවා. ඉගෙන කලකිරෙනවා. එහෙනම් මේ කය ගැන කලකිරিলা. මේ විනාශ වීම දකිමින් එහෙනම් ඒකට ගහමින් මේක අනිත්‍යයි දුකයි අනාත්මයි මට ඕන විදිහට මේක පවත්වන්න බෑ කියලා මේ හුස්ම රැල්ලක් අපහැරන්න බලාපොරොත්තු වෙන ඔබ වාඩි වෙන්නේ ඔබට නිවන ඈතක නෙමෙයි පුතේ තියෙන්නේ. මම දැන් බලන්න අපි බොහෝ දෙනෙක් මේ කාය සංස්කාර වල තියෙන සරලම තැනනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආශ්වාස ප්‍රශ්වාස කියලා නේද? ඒත් අපි ආනාපාන සති භාවනාව ගැන හැමෝම කතා කරනවා. අද ලංකාවේ හැමෝම අද මේ අර ටෝක් ඔෆ් ද ටවුන් කියලා කියන්නේ තව මේ නගරේ කතා බවට පත් වෙන භාවනාව. මේ ධර්මය ගැන කතා කරොත් කතා කරන්නේ භාවනාව. මිනිස්සුන්ගේ ජනප්‍රිය මාතෘකාව ඕක. ඉතින් මිනිස්සු ඉල්ලන්නේ ඒකද කියලා. එහෙනම් ඉතින් මිනිස්සු හොයාගෙන යන්නේ භාවනාව. භාවනාව කියන්නේ සමාධිය නේද? ඒතර ඒගොල්ලෝ කියන්නේ භාවනාව සමාධිය. සමාධි භාවනාව. ඒතර බුදුරජාණන් වහන්සේ සමාධිය දැම්මේ ඉන්ද්‍රිය ධර්මයන් වල තීවෙනි අවස්ථාවට. ඉන්ද්‍රිය ධර්ම ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා හතර. ඒතර ආරෂ්ඨංග මාර්ගය සමා සමාධියට ඉන්නේ කියන්නේ මොකද? අට සම්මා සමාධියනේ. හරිද? ඒතර මේ බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය කියන දේ පුතේ අටවෙනි අංගයට දැම්මේ ඇයි? ඇයි ඒක එකට දැම්මේ නැත්තේ? හේතුවක් නිසා අපි පිළිගන්න ඕන. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට අපි පයින් ගාලා අපි අපිට ඕන විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි එක සම්මා සමාධිය කියලා හිතාගෙන අපි භාවනාවේ මේ ධර්ම මාර්ගයේ පටන් ගන්නවා නම් අපිට එතෙන්දිම ශ්‍රාවකත්වය අහිමිවෙලා. ඇයි අපිට ශ්‍රද්ධාව නැහැ? බුදුරජාණන් වහන්සේ කියපු මේ අනුපුබ්බ කිරිය අනුපුබ්බ ප්‍රතිපදා අපි අද සූදානම් නැහැ. අපි කැමති දැනින් අපි පටන් ගන්න යනවා. එහෙනම් අපිට ශ්‍රද්ධාව නැහැ. ඒ විතරක් නෙමෙයි අපි බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. එහෙනම් අපිට තිසරණවත් නැහැ. කොහොමද ඒක උනේ? දැන් බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම දෙයක්ම හේතුඵල නිසා සකස් වෙන දෙයක් කියලා. එහෙනම් මේ සමාධිය කියන්නේ තමයි පුතේ හේතුවක් නිසා සකස් වෙන දෙයක්. මොනවද ඒ හේතුව? සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සති කියන හත්වෙනි අවස්ථාව දක්වා තියෙන සම්මා සමාධියට අවශ්‍ය වෙන හේතුව. එහෙනම් මේ කරුණු හත, මූලික කරුණු හත සම්පූර්ණ කරන්න නැතුව සිටගත්ත සම්මා සමාධිය යම් කෙනෙක් ලබන්න හිතනවා නම් ඒක මේ ලෝකේ ලැබෙන්නේ නැහැ. සමාවෙන්න ඒක සිද්ධ වෙන්නේ නැති දෙයක්. හේතුව බුදුරණන් වහන්සේ දේශනා කරපු සම්මා සමාධිය ලැබෙන්නේ පුතේ බුදුරණන් වහන්සේ කියපු ක්‍රමවේදය තුලින් විතරයි. නමුත් යම් කෙනෙක් වෙන ධ්‍යාන ස්වභාවයන් බලාපොරොත්තු වෙනවා නම් ඒව ලබන්න පුළුවන්. විසුද්ධි මාර්ගයේ ක්‍රමයට ඕන තරම් ක්‍රම තියෙනවා. හේතුව ඒව මේ බුදුරණන් වහන්සේ දේශනා කරපු දේවල් නෙමෙයි. එය මේ ලෝකේ කවදාවත් පවතින ස්වභාවයක්, ධ්‍යාන ස්වභාවයක්. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන, ආලාර කාල මුද්දකරාම පොතල අසිත කාල දේවලටත් ඒවා තිබුණා. බුද්ධ ශාසනයේ මේ පිට නේද? එහෙනම් ඒ සමාධිය හැබැයි ඒක සම්මා සමාධිය උනේ නැහැ. ඔය තේරුම මම කියන්නේ. සම්මා සමාධිය කියන දේ තියෙන සිරරත් බුද්ධ ශාසනයේ විතරයි තියෙන්නේ. ඉතින් අපි කියනවා මේ සම්මා සමාධිය කියලා නම් පුතේ එයා ඉර වෙන්නේ නැහැ කොහොමද? එයා නිවනෙම නවතින්නේ. නමුත් අවසානයේ අපි හිතනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන සම්මා සමාධියම තමයි කියන්නේ. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ස්වභාවයන් සම්මා සමාධිය තුල තියෙනවා. හැබැයි සම්මා දිට්ඨිය පදනම් කරගත්තව ධ්‍යාන ඒවා තියෙනවා. සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? මේ ලෝකෙම දුකයි. සියලු සංස්කාරයන් දුකයි. එහෙනම් සමාධිය තුල සකස් වෙන්නේ මොකද්ද? චිත්ත සංස්කාර, වේදනා සංඥා. මම ඔබට ගැඹුරු වචන කතා කරනවා. මොකද ඔබ ගැඹුරු පොත් කියවලා තියෙන නිසා, ඒ ස්වාමීන් වහන්සේලා අසුර කරලා තියෙන නිසා, ඔබට මම මේ කියන දේ තේරෙන නිසා. හරිද? නැත්නම් වෙන කෙනෙකුට මම මෙහෙම කතා කරන්නේ නැහැ. සරල දැනින් කියන්නේ. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? සියලු සංස්කාරයන් අනිත්‍යයි කියන බුදුරජාන් වහන්සේගේ අවබෝධය මම ආදේශ කර ගැනීම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ කෝණේ ලෝකේ දැකේ. ආර්ය කෝණේ ලෝකේ දැකේ. මට ඕනේ දෙන්නේ මේ. එහෙනම් ඔබ රහතන් වහන්සේ කෙනෙක් හිතන විදිහට හිතන්න ගත්තොත් විතරයි ඔබට rahat වෙන්න පුළුවන්. මොකද එනවා මොකද? පීඑන් කෙනෙකුට කවදාද මැනේජර් කෙනෙක් ඉන්න ඕන නම් එයා මැනේජර් කෙනෙක් හිතන විදිහට හිතන්න ඕනද කියලා. නැත්නම් එයා කවදාවත් එයාගේ ඒ කරිය එකේ ඇඩ්වාන්ස්මන්ට් එක එයා ලබන්නේ නැහැ කියලා ලැබෙන්නේ නැහැ. එයා මැනේජර් කෙනෙක් වේවි නමුත් එයා ෆේල් වෙනවා. ඒක එයා කරන්න කල යුත්තේ මොකද්ද කියලා දන්නේ නැහැ. එහෙනම් මම කියන දේ. එහෙනම් ඔබට rahat වෙන්න ඕන නම් ඔබ රහතන් වහන්සේ කෙනෙක් හිතපු විදිහට හිතන්න. ලෝකෙ දකින්න උත්සාහ කරනවා. එහෙම නොකර අපි කැමති කැමති විදිහට මේ ගමන ගියොත් අවදාස්සත් මේ නිවරණම් විවෘත වෙන්නේ නැහැ. ඒකයි කතා දෙකක් නැහැ. බලන්න. ඒක එහෙමනම් මේ ධර්මයේ කියලා කියන උච්චර දඟලන්න ඕන දෙයක් නෙමෙයි. සමායන් මම එහෙම කිව්වට මම මේක එළියට කියන්නේ නැත්තේ හේතුව මේවා පුතේ කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. මේ දෘෂ්ටියා මතවාද වලින් වෙලිලා කැකෑරලා අම්බරිච්ච අවාසනාවන්ත සත්‍ය පිළිසක් මේ ලෝකේ ඉන්නේ බෞතරයක් මේ කාලේ. ඉතින් මේගොල්ලෝ කවදාකවත් මේක තේරුම් ගන්නේ කියලා අපිට හිතා ගන්නවත් බෑ. ඒක ඉතින් වැදගත් වෙනවා මතේ. ඔබ මේක තේරුම් ගත්තම ඔබ මේකේ නිදහස් වෙලා යන එකමයි. ඒක නිසා මං දේශනා කරන පැත්තේ නෙමෙයි මේක අවබෝධ කරන සදාට මේ ජීවිතේදීම නිදහස් වෙනවා කියන නැවත නූපදින ස්වභාවයට පත් වෙනවා කියන තැන ඉන්නේ. තේරුණාද? ඉතින් ඔබටත් ඒ දේ කරන්න පුළුවන්. ඒකට ගොඩාක් අපේ මේ ස්වභාවයන් ව්‍යාකූල කරගන්න ඕනේ නැහැ, සංකීර්ණ කරගන්න ඕනේ නැහැ. එහෙනම් ඔබට තියෙන මොකද්ද? පැහැරීම කියන වචනේ තුල ඉන්න විතරයි. මොනවද ඔබට අසාරින්ද තියෙන්නේ? සංස්කාර වර්ග තුන. කාය සංස්කාර, වාචික සංස්කාර, චිත්ත සංස්කාර. ඒතර දැන් බලන්න. ආනාපාන සති භාවනාව කියන දේම පටන් ගන්න මොහොතට අදාලද? නමුත් එතන අපි හැමෝම ඒ බුදුරජාණන් වහන්සේගේ ආනාපාන පබ්බේ එක්තරා දුරකට ගිහිල්ලා ඉතුරු ටික අමතක කරනවා. එතන බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය වඩන්න කියලා කියන්නේ මේ විදර්ශනා ප්‍රඥාව ඇති කරගන්න මිසක් ඒ හුස්ම රැල්ල කෙරේ තියෙන අවිද්‍යාව අයින් කරගන්නයි බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය වඩන්න කියලා කියන්නේ. ඒක අතහරීමක් ගැන බුදුරජාණන් වහන්සේ ආනාපාන පබ්බේම කතා කරනවා සතර සතිපට්ඨානේ. නමුත් ඒ අතහැරීම ඒ කාය සංස්කාරයන්ට ගහන එක කවුරක්වත් අද සමාධියක් තුල කතා කරන්නේ නැහැ. ධ්‍යානෙට යන්න කියන විතරයි කියන්නේ. එහෙනම් ඉතින් හරි අපරාධයක් ඒක. නේද? ඉතින් ඒක නිසා මම හිතේ ඔබේ ජීවිතේ හරය යුත්තේ සමාධිය නෙමෙයි, සමාධියක් අපේක්ෂා කරන්න එපා. රකින්න සීලයක් තියනවා කියලාත් ඔබ හිතන්න අවශ්‍ය නැහැ. මෙතන රකින්නවා කියලා කියනවා නම් අපි එතකොට හිතනවා මෙතන රැක ගන්න අපි දැන් ගිවිස්තර රකින්නවා, ගේවල් රකින්නවා, දරුවෝ රකින්නවා. අපි මේ රකින්න දේවල් නේ එහෙම මෙච්චරක. ඒ වගේ අපි මේ සීලයක් රකින්න දෙයක් නැහැ මෙතන. සීල කියන්නේ අතහැරීමක් කියලා නම. මොකද අතහරින්නේ හිත. එයා කොහොමද ඒක අතහරින්නේ? මරපං කියලා කියන හිතේ අතහරන්නේ. ඇයි? එයා දැන් දකින්න ලෝකෙින් මම ඊට කලින් කෙනෙක්ව මැරුවා නම් මැරුවේ මට ලෝකෙ තුලින් යමක් ලබන්න. නමුත් දැන් එයා දකිනවා මට ලෝකෙින් දෙයක් ලබන්න නැහැ. ලබනවා නම් ලබන්න තියෙන දුකක්මයි. ඇයි? දුක්ඛෝ ලෝකෝ පතිතා. ලෝකේ දුක මත පිහිටපු දෙයක්. එහෙනම් ඉන් රිටර්න් මට ලැබෙන්නේ මොකද්ද? දුකක්මයි. එහෙනම් ඔබ ලෝකේ කෙරෙහි සියුම් හෝ අල්ප මාත්‍ර අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් මම ඔබට ලැබෙන්නේ මොකද්ද ලෝකෙන්? දුක. එහෙනම් ඔබ දුකට කැමති නම් ඔබට දුකින් නිදහස් වෙන්න බෑ. අභිදන්දන සූත්‍ර බුදුරණන් දේශනා කරනවා. නේද? දුකට කැමති නම් ඔබට දුකින් නිදහස් වෙන්න බෑ. නමුත් ඔබ අන්න ඒ විදිහට කල්පනා කරන්න ගත්තොත් නැහේ ලෝකේ දුක තමයි මම මේ ලෝකෙන් නිදහස් වෙනවා කියන ස්ථාවරයේ ඉඳගෙන මේ සකස් වෙන සංස්කාරයන් ඔබ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා හිතන්න ගන්න ඕනේ. ඒ කියන්නේ මේ වාඩි වෙද්දී මේ හුස්ම රැල්ලවත් ඔබ එහෙම නැත්නම් මේ භාවනාවක් අපේක්ෂාවෙන් වාඩි වෙද්දී කවදාකවත් සමාධියක් අපේක්ෂාවෙන් වාඩි වෙන්න පාව ඔබ මේ හුස්ම රැල්ලත් අතහැරලා මේ සියල්ල අතහැරීම පිණිසම වාඩි වෙනවා කියලා හිතන්න. එතනම වාඩි වෙන ඉරියව්වත් ඔබ සතුටින් පිළිගන්න එපා. ඒ ආකාරයට ඔබ වාඩි වෙලා මේ කටයුතු කරගෙන යද්දී ඔබට සකස් වෙනකොටේ යම් හිතක් ඒකත් ඔබට තියෙන අතහරින්නමයි. ඒ දර මං කීකේ හිටි සීලය ගැන. ඊට පස්සේ මරපං කියන එක. ඊට පස්සේ හොරතන් කරපං කියන එක. නේ. ඒතර හොරතන් කරපං කියන හිත මොනවද අපි මීට කලින් හොරතන් කළා ලෝකෙන් ලබා ගත්තේ? මොහරි සැපයි කියලා හිතච්ච දෙයක් නෑ. නමුත් ඇත්තටම මට ලැබෙන්නේ මොකද්ද ලෝකෙන් එනවා? දුකක්. එහෙනම් ඔබට ඔබ දැන් දකිනවා ලෝකෙන් මම කලකිරලා තියෙනවා. ඒතර එහෙනම් මට ලෝකෙන් දෙයක් ලබන්න නෑ. එහෙනම් මම මේ හොරතන් කරන එක වැරැද්දයි කියලා අර්ථ ශූන්‍ය දෙයක් බවට පත් වෙනවා. එතකොට එහෙනම් ඒ හිත අතහරිනවා. එහෙනම් සීලය කියන්නේ හිත අතහැරීමද කියලා නම. නේද? කාමයේ වරද හැසිරීම හෝ බොණේක හෝ බොරු කියනක හෝ ඒ සියල්ල කරේ අපි ලාභ උදෙසාන. නමුත් දැන් ඔබ හිතන්නේ ඔබට කැමති විදිහට ඔබ හිතන්නේ බුදුරණන් වහන්සේ හිතපු විදිහට මොකද්ද? ඔකේ දුක. එහෙනම් මං කාමයේ වරද හැසිරලා හෝ සුරා පානය කළා හෝ එහෙම නැත්නම් බොරුවක් කියලා හෝ මට ලැබෙන මොකද්ද ලෝකෙන්? දුකක්මයි. එහෙනම් මං දුකට කැමති නම් විතරයි මම මේවා කරන්න ඕනේ. එහෙනම් දුකට අකමැති නම් මම මේවා කළ යුතු නැහැ කියලා එයා හික්මෙන්නේ. නිවන පිණිසමයි කියලා සම්මාදිට්ඨිය තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහටමයි පුතේ. න්‍යාස එක සිල්පදයක් දැනගෙන හිටියේ නැතත් මේ හිත්තරින ක්‍රියා හිත් අතාරින ක්‍රියාදාමය තුල මෙයා හිටියොත් මෙයාට නිවන මතු වෙනවා. එහෙනම් ඔබට දෙනවා මම කියන්නේ. කියන්නේ පාණාති පාතා කියලා සිල්පදයක් තිබුණද නැද්ද කියන එකට වැඩක් වැඩක් වෙන්නේ නැහැ. එනවාද? එයාගේ බලාපොරොත්තු මොකද්ද මේ ලෝකේ කියන හිත? එනවාද? මම මේ හිත අතහරිනවා කියන තැන ඔබට ඉන්න පුළුවන් නම් ඔබට ලෝකෙින් නිදහස් වෙන්න පුළුවන්. මොකද මේ දැන් සකස් වෙන කාය සංස්කාර ඔබට අරමුණු කරන්න පුළුවන් වෙන හිතෙන්. එනවාද? ඒතර අතක් මෙහෙම හරි උස්සනවා නම් ඒ උස්සන අතපාව ඔබ දකින්න ඕනේ මේ කහණේක සැපයක් කියලා නෙමෙයි. එනවාද? මේකත් එහෙසක්. මේකත් පීඩාව. මේකත් අනිත්‍ය ස්වභාවය මේ තියෙන්නේ. එතකොට මේ අනාත්ම දෙයක්. මගේ වශයෙන් පවත්න්න බැරි දෙයක්, පටිච්චසමුප්පන්න දෙයක්, හේතුඵල නිසා සකස් වෙච්ච දෙයක්, ලෝකෙටයි කියලා. අනේ මේකෙන් නිදහස් වෙන එකමයි හොඳ. නිවනමයි ශාන්ත, නිවනමයි ප්‍රණීති කියලා ඔන්න ඔය සංඥා ටික ඔය ෆෝමියුලා එක ඔබට ආදේශ කරගන්න පුළුවන් නම් අඩු ගානේ විනාඩි 5ක් මේ හිත දිහා දකින්න, මේ කය දිහා දකින්න එනම් අපිට මේ දහම අල්ලන්න. ඉතින් ඒ කාය සංස්කාරය නේද? එහෙම නැත්නම් කාය සංස්කාරය කියලා කියවම ඉක්කාවක් වෙන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් බඩේ දැනෙන වේදනාවක් වෙන්න පුළුවන්. අවිද වේදනාවන පස්සේ නෑනේ මම මේ කියන්නේ. නේද? කය ඇසුරු කරගෙන යමක් දැනෙනවා නම්, සකස් වෙනවා නම්, වාතයක් පිට වෙනවා නම් හෝ මොකක් හෝ දෙයක්, තුමිට එකක් කොමක් හෝ මොකක් හෝ ඒක කාය සංස්කාරයක්. එහෙනම් ඔබ දකින්න ඕනේ මේක කයට ඇති දෙයක්. මේක තමයි කාය සංස්කාරයක් කියන්නේ. මේක දේසක්, මේක පීඩාවක්, මේක අනිත්‍ය දෙයක්. මේක දුකට ඇති දෙයක්. මේක අනාත්ම දෙයක්. අනේ මේකෙන් නිදහස් වෙන්න කොහොමද? නිවර්මයි ශාන්ත නිවර්මයි ප්‍රතික අන්න අර අවබෝධයෙන් ආදේශ කරගන්නවා. ටක්දාලා ගන්නවා. ඒතර එතන ඇලෙන්න දෙයක් නැහැ, ගැටෙන්න දෙයක් නැහැ. එතන වොස්සග්ග පරිණාමයෙන් ඒ හිත කෙලින්ම නිවරට නැමිලා දෙන්නේ. සෙල්ලම් නැහැ ওই හිත. ඒතර එතන අවිද්‍යාවක් නැහැ. එහෙනම් පටිච්චසමුප්පාදේ අවිද්‍යා පත්‍ය සංඛාරකින් තැනම ඔබ කපලා තියෙන්නේ. එනවා අවිද්‍යා සහගතව දැන් සංස්කාර ඔබ සකස් කරන්නේ නැහැ. එහෙනම් අවිද්‍යා සහගත සංස්කාර ඔබ සකස් කරන්නේ නැත්නම් පරිච්ඡනෝපාලය එතනින් හරිය සකස් වෙන්නේ නැහැ. ඔබට දැනවම මේ කියන දේ. පුදුම තරක් මේක. අද ලේසින් කෙනෙකුට තේරුම් ගන්න බෑ මම කියන තැන. හැබැයි එතරම්මයි කරන්න තියෙන එක. සුටි තනක්, සියුම් තනක්, හැබැයි අමාරු තනක්. ඒකමයි කළ යුත්තේ. ඉතින් ඒ කාය සංස්කාර ඔය විදිහට මම පුතේ මෙයා මේ විදිහට ගගහ යද්දී ආයත සංඥා සංසිඳිලා සමන්තුල සංසිඳිලා යාට එක්තරා අවස්ථාවක් වෙනවා. මේ මුළු ලෝකෙම එක වචනයක් මත කේන්ද්‍ර වෙච්ච දෙයක් කියලා තමයි. ඒ කියන්නේ මුළු ලෝකෙම වචී සංස්කාරයක් ඇති. වචනයක්. වචනයක් වචන විතරයි ලෝකෙ කියලා දකින්නවා. එහෙනම් දැන් හිතන්නකෝ කකුල් රිදෙනවා කියන්නේ වචනයක්. මත් කියන්නේ වචනයක්. ෆ්‍රයිඩ් රයිස් කියන්නේ වචනයක්. මස් කියන්නේ වචනයක්. ඈ එහෙම නැත්නම් උස්ම කියන්නේ වචනයක්. ධර්මයේ කියන්නේ වචනේ. ඔබට තේනවා මේ කියන්නේ. අර ගොරෝසු සංඥා සියල්ල සංසිඳලා යාට තේරෙනවා. යාට මේ මුළු ලෝකෙම මෙහෙම කරන ගහලා ගන්න පුළුවන් එක වචනේ. අන්න එතනදී. යාද සමාන ස්වභාවයක් තමයි අතිදින්නේ. හැබැයි ඒක යාට සකස් වුණේ යා හිතලා ගත්ත දෙයක් නෙමෙයි. යා මේ කාය සංස්කාරයන්ට ගගහ යද්දී දැන මේ හිතට පුළුවන්කමක් නැහැ මේ කාමතලයේ යාගේ හිත පිහිටවන්න. හිත මෙච්චර කල් අපි වරැට්ටුවා. එයාට අවශ්‍ය ගුහාව හැම වෙලාවෙම එයා නිර්මාණය කරගත්තා. අපිට මොන දේ සිද්ධ වුණත් අපි පෙරේතෙක් කියලා ඉපදුනත් එයාට අවශ්‍ය ගුහාව එයා නිර්මාණය කරගෙන ඉවරයි. තිරිසන් ලෝකේ පණුවෙක් කියලා ඉපදුනත් එයාට අවශ්‍ය ගුහාව එයා නිර්මාණය කරගෙන ඉවරයි. නිවියේ නිවිසතෙක් කියලා ඉපදුනත් එයාට අවශ්‍ය ගුහාව එයා නිර්මාණය කරගත්තා. දැන් ගාල්ල ඉඳලා සිරන්න මෙතෙන්ට ධර්මය අහන්න එන්නේ කියලා කීපෝ ඔය හිතමයි උතේ ඔබ අතීතයේ පෙරේතෙක් කියලා අනා රසුජිටික සැපයි කියලා ඔබට කැවෙව්වා. ඔය හිතම ඔබ ඌරෙක් කියලා මඩගොඩ සැපයි කියලා දවස් 30ෙම මිනිහරකෙක් කරලා ඒ මඩගොඩේ ඔබ ලැග්ගෙව්වා. ඒ හිත දැන් ඔබට ධර්මය ගැන කතා කරනවා ඔය හිත පිළිගන්න එපා. තනන් නැ ඔය හිතත් ඔබ ගහන්න තියෙන දෙයක් ඇටින් දකින්න. ඉතින් ඔය විදිහට මම අපිට මෙහෙම ගකා යද්දී දැන් මේ කාමතලෙ හිත පිටවන්න බෑ. මොකද කාමතලෙ හිත පිටවන්න කියන්නේ සංකල්පයක් නේ. සංකප්ප රාග පුරුසස්ස කාම උනේ නේද? එතකොට මේ සංකල්පීමේ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා මෙයාගේ හිත මේ වචනයකට කේන්ද්‍ර වෙනවා. ඊට පස්සේ යාගේ හිත මේ වචී සංස්කාරය තමයි යාට දැන් අරමුණු වෙන්න නැත්තම් ගොරෝසු කායික සංස්කාරය කිසිම දෙයක් අරමුණේ නැසස වඩින්නේ. එහෙනම් ඊට පස්සේ එයා දකින්නේ වචී සංස්කාරයක් ගහන්න ඕනේ තියෙන ගහන්න තියෙන දෙයක් ඇතුළේ. ඇයිද මේ අතහැරන යාවේ සිද්ධාත්ත එතන ඒ කියන්නේ ගගාවේ ඉතරයා දකින්නේ මේ වචී සංස්කාරයක් අතහරින්න තියෙන දෙයක් ඇතුළේ. උදාහරණ කර කියනවනම් මම මේ සාමාන්‍ය කියන දෙයක් නැහැ. මීට කලින් වඩින්න පුතේ. හරි. ඒක තමයි සුපර්. සුපර්. ඒක තමයි. සුපර්. සුපර්. පාතර ඉඳලා නේද
මෙයා කුරේ වසන්
මේ පුතා
අපි දෙන්නම
දෙන්නකෝ ආ මෙයාද කතා කරා කිව්වේ තිල්ල කිව්වේ මෙයාද ලොකු සංස හැම වෙලාවෙම කියන කෝල් කරන කෝල් තමයි
මේ තාර මාතර
කවුද
මෙයා
තාර කත් අහලා තියෙනවා
මේ කැම්පස් එකේ තමයි
හා හා උණු කැම්පස් එකේද
මේ
තිල්ල ගියාලු
මගේ
ආදි. එහෙමයි. ඉතින් කැමරියක් අදුන්නා.
බඩේ ඉන්නේ නැහැ කිව්සන් කතා කරලා.
ඒ වරද මේ කැමරත් නැති වෙවි නේද? එම් කොමන නේද?
කොමන.
ඔව්
බ්‍රාන්සෙලගේ
සාකච්ඡාවට වඩා නෑ නෑ ප්‍රශ්නයක් නෑ. ඉතින් ඊට පස්සේ සිතන්න මේ දැන් මම කිව්වේ මේ ඔන්න අපි දකිනවා දැන් ඔන්න පඩිපෙළක් නැගගෙන යනවා. හරි ඒ පඩිපෙළ නැගගෙන ගිහින් එක්තරා තැනක නවතිනවා. නැදුනට පස්සේ අපි මෙච්චර කණිතේ මම මෙතන නැග්ගනේ කියලා මම නිකන් කෙනෙක් වුණා. දැන් ඕගලංගම වචනෙන් කියනවා නම් පොර කියන්නේ. මම පොරක් කියලා හිතුවා. එහෙම මම මේක කොහොම නැගගෙන ආවා මන්ද මෙතන ඉන්නවා කියලා හිතනවා නේ. ඊට පස්සේ දකිනවා ඉස්සරහට නගින්න තියෙන පඩි ටික මම කොහොමවත් කාගෙන මේ ටිකක් නගිනවා කියලා කීප තැනදී අපි ඉති ඉස්සර ඉති. නමුත් මම මේ කියන තැනදී ඔබේ මානසිකත්වය වෙනස් වෙන මේ විදිහට. එයා දකින්නේ අර මම මෙතන නැගලා ඉන්නවා කියලා නෙමෙයි. එයා දකින්නේ මං අතහැරපු පඩි ටිකක් විතරයි කියලා. එයා දැන් ඉන්න පඩිය ගැන එයා සතුටු වෙන්නේ නැහැ. එයා ඒක දකින්නේ ලෝකයේ තුන තියෙන දෙයක්. එකක් අතහරින්න තියෙන පඩියක් ඇටේ විතරයි. නගින්න තියෙන පරිදි ටික දකින්න මම කාගෙන මේ ටික නගිනවා කියලා නෙවෙයි මට අතාරින් තියෙන පරිදි ටික ටික අතහැරීමේ සංකල්පය විතරක් තියෙනවා එහෙනම් එහෙම නැත්තම් අපි ධර්මයෙන් එළියමයි එහෙනම් දැන් අර පොර සංකල්පේ එන්නේ පුතේ සක්කාය දිට්ඨිය ඝනත්වයක් එක්ක ඝනකමත් එක්ක ආත්ම දෘෂ්ටි ගොරෝසුපා හරි සියුම් තරක් ඒ ධර්මයෙන් එළියටම යන්නේ එතකොට මේ මේ මේවා එහෙම නැත්තම් මේ ධර්ම සංවාද ධර්මයේ රැස්කිරීම මේ සියල්ලම ඔබව පොරක් කරනවා සමාණ්ඩේ වචනේ මම පාවිච්චා කරා නමුත් ඒක තමයි වචනේ නේද එහෙම කළා ඔබ ඉස්සරහට දානවා මා අර ස්වාමීන් වහන්සේ දන්න මේ ස්වාමීන් වහන්සේ දන්න මේ දාන නමුත් එතන තියෙන්නේ කිලුටු හිතක් මා එතන ධර්මයෙන් ඔබ බඹ ගානක් ඈත ඉසිගන්න තියෙන ඔබ දකින්න ඕනේ පුතේ අසුචි වලක් තියෙනවා ඒ අසුචි වල තුල අසුචි වලින්ම තන ඉනිමගක් තියෙනවා එතන මේ අසුචි වලින් නිදහස් වෙන්න ඔබ භාවිතා කරන්න ඕනේ අසුචි වලින් තනපු ඉනිමගමයි එහෙනම් එතකොට ඒකේ පළවෙනි පඩියට නැග්ග කියලා ඔබට සතුටු වෙන්න බෑ මොකද තාමත් ඔබ ඉන්නේ අසුචි වල තුලමයි අනිතක බල්ලගෙන්නේ අසූචුලින් තන පිනීමක්. එන එක සතුරු වෙන්න බෑ. ඔබ ඉහළම පඩියර නැග්ග කියලා ඔබට සතුරු වෙන්න බෑ. මොකද තාම අවදානමක් වෙනවා. තාමත් ඉන්නේ ඔබ පඩියම තමයි. තාම වලතුලයි ඉනිමඟ තියෙන. ඉනිමඟ කැඩුණොත් ඇතුළටම වැටෙනවා. ඒක නිසා එළියට පැනනත් පස්සේ විතරයි ඔබට සතුරු වෙන්න පුළුවන්. එහෙනම් ඒක නිසා හැම වෙලාවෙම අත්හරිනවා කියන සංකල්පය තුළ විතරක් ඉන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මේ සංකල්ප ලෝකයේ එනවා මේ සංකල්පයට වදිද්දී සංකප්පරාග පුරුෂසකම මේ කාම තලයේ යා ඉක්මවා යනවා. කාම තල ඉක්මවා ගිහලා යා රූපේ තලයට එමු නැත්නම් සමාධියට යනගිනවා. ඒ සමාධිය ළඟා කරගන්නේ සිතකට මේ. එයා බලාපොරොත්තු වෙච්ච නිසානේ මේ. එයා සමාධියක් අපේක්ෂා කරලා මේ ගමන ගියේ නැහැ. එයා ගගහා යද්දි තමයි යාට සමාධිය ලැබෙන්නේ. නමුත් ඔබ යම් කිසි වෙලාවක අපේක්ෂා කරලා මේ සමාධිය ලබා ගත්තොත් එනල් ඒ සමාධිය සම්මා සමාධිය වෙන්නේ නැහැ. අතහැර අතහැර යද්දි ලැබෙන දෙයක් මිසක් සමාධිය කියන්නේ ලබා ගත හැකි දෙයක් නෙමෙයි. ලබා ගන්න පුළුවන් සමාධිය හැබැයි ඒක සම්මා සමාධිය නෙමෙයි. හරිද මොනවද? ඇයි හේතුඵල නිසා සකස් වෙන දෙයක් තමයි සම්මා සමාධිය කියන්නේ. මොකද හේතුව? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා එකක් මිසුනාද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සමාධි. එතකොට සම්මා සති සම්මා සමාධි. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ලෝකේ දුකයි. මොක මොන ලෝකේද? සංස්කාර ලෝකේ. නේද? කාය සංස්කාර, වචි සංස්කාර, චිත්ත සංස්කාර. එහෙනම් මේ සංස්කාර ලෝකේ දුකයි නම් ඊගාට එන්නේ සම්මා සංකල්ප. මොන සංකල්පයද එන්නේ? නෙක්ඛම්ම සංකල්පය. මොකද්ද? මම මේකෙන් නිදහස් වෙ යුතුමයි. එහෙනම් මම මේ සියලු සංස්කාර අතහරිනවා කියන තැනට එයා යන්න ඕනේ. දැන් තේරෙනවා මම කියන දේ. එතකොට දැන් එයාට තරඟයක් නැහැ සිතා. කාර්යය තරගයක් නෑ. ලෝකෙ සියලු දෙනා තරඟ කරනවා, විභාග කරන්න ඕ මොනවා හරි කරන්නද, රස්සාවල් කරන්න ඕ, කියන රස්සාවල් කරද්දී ප්‍රොමෝෂන්ස් වලට ඕ මොනවාට ඕ හොඳ ඉස්කෝලේට යන්න ඕ නේද? නමුත් දැන් එයා දකින්නේ මේ සියල්ලම දුකක් ඇති. එහෙනම් මෙයා දුකෙන් නිදහස් වෙන්න යන කෙනා පුතේ තරඟය තුලට යන්නේ නෑ. එයා එයා සැලසුම් හදන්නේ නෑ දුක් විඳින්න. එයා ලෝකයේ තුල ඉන්න ඕනේ නිසා ඉන්න, හැබැයි වෙන මානසිකත්වයකින් එයා ඉන්නේ. ලෝකේ කාටවත් එක තේරෙන්නේ නෑ. මේ ලෝකෙ තුල ඉන්නවා සාමාන්‍ය මිනිස්සු, සාමාන්‍ය ජීවිතෙම ඉන්නවා. ඒ සමාජයක් නියෝජනය කරනවානේ, ඒ කුලකේ අපි නියෝජනය කරනවා. ඒ කුලකෙන් අපිට විද්‍රෝහ වෙන්න බෑ. ඒ ඇඳුම් අඳින්න ඕනේ, සමාජයට යන්න ඕනේ, සියල්ලම වෙන්න ඕනේ. හැබැයි ඇතුළතින් ඊට වඩා මහා පරිණාමයක් සිද්ධ වෙමින් පවතිනවා ඇතුළත. ඒ පරිණාමය ආර්ය පරිණාමයක්. ඒ කියන්නේ නිදහසෙම පිණිස මේ හේතු වෙන දෙයක් ඒ. පටන් ගත්ත තැන ඉඳලා මේ නිවන කියන දේ සම්මා දිට්ඨිය යම් කිසි මොහොතක යම් කිසි කෙනෙකුට පිහිටියා නම් එතන ඉඳලා මුතේ විශ්වාස කරන්න එයා ආපහු නම් හැරෙන්නේ නැහැ. එතනින් එහාට එයා යනවාමයි. දැන් සම්මා දිට්ඨිය ගැන වෙන මොකක් හම් මේ මනසේ? බුදුරජාණන් වහන්සේගේ කෝණෙන් මේ ලෝකේ දිහා බැලීම. බුදුරජාණන් වහන්සේ කෝණ කියන්නේ මොකද්ද? ලෝකේ දුකයි. එහෙනම් මට ඕන විදිහට මම ඊට පස්සේ මේ ලෝකේ දිහා බලන්නේ නැහැ කියන තැන තියෙනවා. ඔන්න ඔය විදිහට ඉඳගෙන මෙයා කාය සංස්කාරයන්ට ගහද්දි ඒ වචී සංස්කාරට නගිනවා. ඒ වචී සංස්කාරටත් මෙයා දෙපාරක් හිතන්නේ ධර්මය කියලා කෝ. එහෙමද? දැන් පොත්වල තියෙන ධර්ම වචන හො වෙන්න පුළුවන්. නමුත් එයා ඒකත් දකින්නේ මොකක් හැටියටද? දැන් එක අකුරක් ඉගෙන ගන්න අපි මොනතරම් දුක්ඛින්ද ඔබලට ඒවා මතක නැහැ. එක අකුරක් ඉගෙන ගන්න අපි මොනතරම් දුකක් ඉන්නද? කෝ අපිට ඒක දුකින් නිදහස් වෙන හේතුව නාද? තව තවත් මේ අකුරු ඉගෙනීම නිසා මොකද වෙන්නේ? අපි තව තවත් රැස් කළා කියවන්න දේවල්, ඉගෙන ගන්න දේවල්. නැත්ද? එතකොට අපි කවදා හරි ස්ටේජ් එකට ගෙනහිල්ලා කොන්වොකේෂන් එකේදී, උපාධි උත්සවයකදී අපිට උපාධියක් දානවා. මොකටද? සාර්ථක දුක් විඳින්න. අපිට වැඩි පඩියක් දෙනවා සාර්ථක දුක් විඳින්න. ඇත්ත ඒකයි. එතන අද ලෝකේ මේ ළඟදී අර පොතක සංසාර ලියලා තිබුණේ චන්ද්‍රසිරි දොඩංගොඩනේ. දුක දිනා ජයගත් මිනිස්සු කියලා පොතක් ලියලා තිබුණා චන්ද්‍රසිරි දොඩංගොඩ දිවෙනපත්ති ප්‍රධාන පත්තුවේ. දුක දිනා ජයගත් මිනිස්සු ලංකාවෙන්න ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරික පිරිස් මහා දුකක් විඳලා ආප්ප ටික ඔළුවේ අරගෙන ගිහිල්ලා හැතැම්ම ගනම් පයින් ගිහිල්ලා මහා දුකක් විඳලා අද කෝටිපති වෙච්ච හැටි වර්ණනා කරපු පොතක් ඒක. ඒගොල්ල මොනවද මේ කියන්නේ? මං චූටි කාලේ ඉරිච්ච හපුඩු ගැහිච්ච හම්පඩ කොටකලිසමක් ඇඳගෙන මම මෙච්චර දිව්වා, මෙච්චර ගිහිල්ලා පාන්දර 4ට මං ගෙදරින් එළියට බහැලා කිරි ටික කඩේකට දීලා ආප්ප ටික කඩේකට දීලා 7ට කොහම හරි ස්කෝලේට යනවා හැතැම්ම 7ක් ගෙවාගෙන ඈ එහෙම ගිහිල්ලා මං උපාධි ගාලා අද මහාචාර්යවරයෙක් වෙලා එංගලන්තෙක් ගිහිල්ලා උපාධි ගාලා මහාචාර්ය මොනවද මේ කියන්නේ? මේ දුක උපාදාන කරගත්ත හැටි මේ කියන්නේ. මේ සතුටින් වර්ණනා ගන්න මොකද්ද මේ දුක? දුක දිනා ගැනීමක් නෙමෙයි ඒක. දුක උපාදාන කරගත්ත පිළිස වැඩිම දුක උපාදාන කරගත්ත පිළිසේ බලන්න අපි මොනතරම් මුලාවකට ගිනිනවද කියලා මේ ලෝක. දුක දිනා ජයගත් මිනිස්සු කවුද? බුදුන් වහන්සේ. ඒ දුක දිනුවේ දුක විඳලා නෙමෙයි. දුක තියෙන විඳින්න නෙමෙයි පුතේ මේක අවබෝධ ගන්න තියෙන දෙයක්. අපි වරද්ද ගන්න ප්‍රධානම තැන උතරයි. ඒක නිසා වචනේ දකින්න දුකක් හැටියට. ඒක දකින්න බෑ. ඒ සමාධි කියන තැනට එනකම්. එතනට ආපු කෙනාට තමයි මේ වචී සංස්කාරයේ සංසිඳින්නේ. වචී සංස්කාරයේ සංසිඳින්න තමයි ඔබට තේරෙන්නේ. අනේ මේ වචනේ කියන්නේ මොන වෙහෙසක්ද? මොන දුකක්ද? එතකන් මේ ලෝකේ හැමෝම අපි සියලු දෙනා එක රාමුවකට කොටු වෙලා ඉන්න නිසා පුතේ හැම දෙයක්ම වචනයක් මත ගොනු වෙලා තියෙන නිසා අපිට මේක කවදාකවත් කලකිරීම පිණිස හේතුුනේ නැහැ. අපි වැඩිපුර කතා කරන්න පුළුවන් නම් අපි හිතනවා අපි කෙනෙක් කියලා. අද ලෝකවාර්තාව කියලා තිබ්බනේ මහාචාර්යවරයෙක් ළඟදී නේ. පැය ගාණක් අඛණ්ඩ දේශනාවක් කරනවා මේ ලංකාවේ. පැය 60 ගාණක් අඛණ්ඩව දේශනාවක්. අකණ්ඩ දේශනා ලෝකවාර්තා. එතන ඒක දකින්න බෑ. ඒක දකින්න පුළුවන් වෙන්නේ මේ වචී සංස්කාරයේ සංසිඳිච්ච තැනදී. සමාධි ස්වභාවය, ධ්‍යාන ස්වභාවය. අන්න එතනදී තමයි යා දකින්නේ. මේ වචනේ කියන දේ මොනතරම් වේසද්ද, මට මොනතරම් පීඩාවක් කියලා තිබ්බද, මේ වචනේ සංසිඳිච්ච තැන මොනතරම් සැපතක් තියෙනවද කියලා යා දකින්නේ. ඒක ඉක්මවා ගියා පස්සේ. ඒක නිසා මතේ මේ වචී සංස්කාරය කියන්නේ සංස්කාරයක්. මේක තියෙන්නේ කලකිරෙන නිසා කෝ කල්ලා නැද. මේක නිසා ධර්මයේ වචන තුලින් දකින්න එපා. දෙතත් උරදෙනවා මේ කියන්නේ. හරිද? මේ විදිහට මම ගගහා යද්දි පුතේ දැන් යාගේ තියෙන එකම ඉලක්කය මොකද? සකස් වෙන. එයාට ධානය වැඩක් නැහැ දැන්. මේක පළවෙනි ධානයේද මම මේ සෝවාන් ඵලයේද සකෝදාගාමි ඵලයේද කියලා හොයන්න යන්නේ නැහැ සතත්. එයා දකින්නේ මොකද්ද? මේක ගහන්න තියෙන දෙයක් හැටියට. ඇයි? ලෝකේ සියල්ල දුකයි. ඉතින් එයා අවසානයේ දක්වා ලැබෙන සකස් වෙන හැම දෙයකම එයා ගන්නවා. යගාව එකම ආයුධය තියෙන මොකද්ද? අත්තරීම කියන දේ විතරයි. එයා ඇඟීම විතරයි තියෙන්නේ. ඉතින් එයා විදිහට අත්තර බෑ. අත්තරින් නැබැයි නිකම් බෑ. අර සම්මා දිට්ඨිය කියන දේ උපකාර වෙනවා. හැම වෙලාවෙම මේ සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන මේ අංග තුනම පුතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම අංගයකටම සපෝට් කරනවා. සම්මා දිට්ඨියෙන්, සම්මා සතියෙන්, සම්මා වායාම වලින් තොර වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක අංගයක්වත් නැහැ. හැම වෙලාවෙම මේ හරි සුන්දර දෙයක්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ඒ තරම් හරි ප්‍රබල දෙයක්, හරි සුන්දර දෙයක්. හැම අංගයකටම සම්මා දිට්ඨිය පිහිටලා තියෙනවා, මුල් වෙලා තියෙනවා, මුසු වෙලා තියෙනවා. සතිය පිහිටලා තියෙනවා, මුල් වෙලා තියෙනවා, මුසු වෙලා තියෙනවා. ඒ වගේම වායාම, මේ වීර්යය කියන දේක තුලින් ඇති වෙනවා. ඒ විදිහටමයි මේක සකස් වෙන්නේ. මේක ඔබ ආයාසයෙන් ඇති කරගත හැකි දෙයක් නෙමෙයි. සකස් වෙන දෙයක්. ඔබට ඇති වෙන්න ඕන මොකද්ද? ශ්‍රද්ධාව. මොකද ශ්‍රද්ධාව කියන්නේ? මම දන්නේ නැහැ. ලෝකේ මට සැපයි කියලා පෙවුනට බුදුරජාන් වහන්සේ කියනවා නම් ලෝකේ දුකයි කියලා. මගේ බුදුරජාන් වහන්සේ කාන්තේම සම්මා සම්බුද්දයි. එහෙනම් උන්වහන්සේ කියන දේ මම පිළිගන්නවා කියන තැනට ඔබ එන්න ඕන. අන්න ඔබට ශ්‍රද්ධාව තියෙනවා. ඒ එද්දිම ඔබට සම්මාදිට්ඨිය පිහිටනවා. ඇයි? ඔබ දැන් බලන්නේ ලෝකේ තියා ඔබට කැමති දෙන්නේ මේ බුදුරජාන් වහන්සේ කියපු විදියට. එහෙනම් උන්වහන්සේගේ අවබෝධය. ඔන්න ඔය විදියට ඔබ දකිමින් ඔය විදියට අතහැර යද්දි පුතේ ඔබේ හිත දියුණු සමාධි තත්ත්වයන්ටපත් වෙනවා. එතෙන්දී ඔබ නැවත බලන්නේ නැහැ මේක. හැබැයි එයා දන්නවා දැන්. මේවා මේ නිකන් සකස් වෙන දේවල් නෙමෙයි. එයා සෝවාන් වෙදියා දන්නවා මං අවබෝධ ඥානයක් මට ඇති වුණා කියලා. නමුත් එයා ඒක සතුටු වෙන්නේ නැහැ. එයා ඒකටත් එතෙන්දී සකස් වෙන දේවල්ටත් එයා ගගහ යන්නේ. ඒකත් වචනයක් නේ. සෝවාන් ඵලය කියන්නේ වචනයක්. ධ්‍යානය කියන්නේ වචනයක්. ඒතර වචනේ කියන කලකිරෙන කෙනාට ඕවත් කලකිරෙන තියෙන දේවල් ටිකක් විතරයි. ඔබ දෙනවා මම කියන දේ. මොකද සමාධිය කියන්නේ පුතේ අමතක කරන්න එපා. යාර නැවත භවයක් වෙන්නේ හේතු වෙන දේ. නැවත උපතක් වෙන්නේ හේතු වෙන දේ. එහෙනම් සමාධිය කියන්නේ පටිච්චසමුප්පන්න දේ. හේතුඵලංශා සකස් වෙච්ච දේ. ඉතින් මෙයා මේ විදිහට ගගා යද්දී යාර සමාධිය සකස් කරනවා. ඒ සමාධියවත් එයා සතුටින් පිළිගන්නේ නැහැ. දැන් යාර සකස් වෙන සමාධිය තුළ මොකද්ද? විතක් විචාරන මේ වේදනා සංඥා. චිත්ත සංස්කාර. ඉස්සලාම යාට තිබුණ මොකද්ද? කාය සංස්කාර. ඊට පස්සේ වචී සංස්කාර. දැන් චිත්ත සංස්කාර. එහෙනම් චිත්ත සංස්කාර යාට චිත්ත සංස්කාර කියන්නේ මොකක්ද මේ වේදනා සංඥාද කියලා. ඒ කියන්නේ විඳීම හඳුනා ගැනීම. හොඳද? එතෙන් තමයි වේදනා උපස්සනාව වෙන්නේ. කවුරු කොහොමද අපි මේ කොන්දර දෙනවා කියන එක වේදනා උපස්සනාව කතන්දර ඒක කායන උපස්සනාවටයි කියන්නේ. ඒක එහෙමමයි. හොඳද? ඒ දියුණු සමාධි තත්ත්වයන් වලදී ඒ වේදනා සංඥා දෙකකට ප්‍රකට වෙනවා. එතන හැබැයි වචී සංස්කාරය අඩුයි. ඒ කියන්නේ වචී සංස්කාරය සංසිඳලා තියෙන පරිදි අහන්න එපා. ඒ විනීම ඇති වෙන්නේ වචනයක් තුලින් නේද කියලා. නමුත් එතන තියෙන්නේ ඥානය. තේසන්. එතන ඥාන දර්ශනයක් එක්ක ඒක සකස් වෙන්නේ. ඒක නිසා ඒක බුදුත් හිතන්න යන්න එපා. හොඳද? එතකොට දැන් ඒ සමාධි ස්වභාවය අතිශයම ගැඹීර දෙයක්. අතිශයම සැපයක්. එතන ශ්‍රේෂ්ඨ දෙයක්. නමුත් මෙච්චර කල් මේ ලෝකෙ පුතේ අපි යමක් හොයාගෙන ගියා නම් යම් සැපයක් අපිට යමක් සැපයි කියලා කිව්වේ කවුද? හිතනේනේ. අන්න හවල්දේ සැපයි කියලා ඉලක්කයක් දුන්නේ හිත. ඊට පස්සේ අපි මොකද කරේ? ඔක ළඟා කරගන්න ඕන අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් වුණා නේද? අභියෝගයක් කියන්නේ මොකක්ද? ඔය එකම එක සැපේ ලබා ගන්න මොන දහදුකක් වුණත් මම විඳිනවා කියන අර පූර්ව නිගමනේ නේ. ඒකට අපි කියනවා කාටි කියනවා ධනාත්මක චින්තනය කියලා. ධනාත්මක චින්තනය කියන්නේ මොකක්ද? ඒක දුකක් හිතේ හිතන්න එපා. ඔක කාගෙන ඵලයන් කවදරි උඹ ඔබ දිරනවා කියලා හිතම යමනේ. දුකක් හිතේ හිතන්න එපා කියනවා. මොකද්ද දුක්ගොඩ? ඒතර මොනතරම් අසාධාරණද මේ දුක? දුකක් හිතේ හිතන්න එපා කියනවා. බලන්න මොකද දාන මුලම. ඒකයි ධනාත්මක චින්තනය කියලා දුගන්නන්නේ අපිට. බලන්න මොනතරම් අසරණද කියලා මේ අධ්‍යාපන රටා. එන අභියෝගය කියන්නේ මොකද්ද? එක සැපයයි ඒක ලැබෙන්නත් කලින් අපි සූදානම් මහා දහදුක්ක් විඳින්න. එන අභියෝග. දහ ප්‍රමාණ දුක් ගොඩක් අපි විඳිනවා ඔබ මා. ඔබලා හැමෝම මෙහෙම විඳිනකොට ගැට්ටිය. ඉගෙන ගැනීම විතරක් අපි ගම්මකෝ නේද? හොඳයි. ඊට පස්සේ අභියෝග කියන්නේ දහදුක්ක් නේ. ඒක ලැබෙන්න එකම සැපේ ලැබෙන්නත් කලින්. ඊට පස්සේ ලැබුණේ නැත්තම් ඒ සැපේ ඊටත් අදුක. ලබාගත්ත කියන්නේ ලබාගත්ත ගමන් අපි හිතුවා අම්ම අපි දැන් කෙරුම් අපි අර දුක්වල නිමාව කියලා හිතුවා නේ. නමුත් මම හිතේ අර සැපේ මම ලබා ගත්තා කියන ආශ්‍රද ආස්වාදනීය සංකල්පය තන තියෙනවා. හැබැයි ඇත්තටම ඊට පස්සේ මොකද සකස් වෙන්නේ? මම මෙච්චර අමාරුවෙන් ලබා ගත්ත මේ සැපේ මට නැති වෙයි දු කියන බය ඇති වෙන එක දුකක් සිතා. ඊට පස්සේ ඔබ නැතිනුයි ආරක්ෂා කරන දහදුකක් වෙනවා. අර අභියෝගේ ටික කාලේ. නමුත් මේක දැන් ඔය සැපේ තියෙන තාක්කා ඒක ඔබ ජීවත් වෙලා ඉන්න තාක්කා සසෝක වැඩි දියුණු කර ගන්න ලොකු මහත් කර ගන්න සංවාදනය කර ගන්න තවත් දුක් වෙනවා නඩත්තු කරන්න තවත් දුක් වෙනවා නමුත් මොනතරම් මහන්සිලා ලබා ගත්තත් මොනතරම් මේසලා ආරක්ෂා කරගත්තත් නැති වී දුක කියන අවිනිශ්චිත බයෙන් වෙලි වෙලි හිටියත් මම ඔබට උගන්වන්න අත්‍යවම නැතිලා යන දවසක් එනවා යන්නේ දාට ඒ මේක සැපේ නිසා දැනන දුක අතිශයම කම්පිතයි ඒ නිසා තමයි මිනිස්සු වහවන්නේ නේද විනා ගන්න ඒක නිසා ඒකට එහෙමනම් බාන එක සැපයක් තුල දුක් කීයද දැන් එක සැපයක් තුල කීයද හයි ඔබ ගෙදරට ගිහිල්ලා නිකන් ඔබට යමක් හිත සැපයි කියලා කියද්දී ඔන්න ඔය ෆෝමියුලා එක දාලා බලන්න ඔය විශ්ලේෂණය කරලා බලන්න ඔය එක සැපයක් තුල දැන් නේද ඇනලයිස් කරලා බලන්න කොහේ එක සැපයක් තුල ඔය හය ආකාරي දුක් ගොඩ නැද්ද කියලා සෑම සැපයක් තුලම ඔය හය ආකාරي දුක තියෙනවමයි ඒකට මේ ලෝකේ කිසිම දෙවිවරුවත් බ්‍රාහ්මීවරුවත් මාරේකුටත් එහෙම නෙමෙයි කියලා කියන්න බෑ පුතේ. ඒක එහෙමමයි. එහෙමනම් එක සැපයක් සමානයි මොකද්ද? හය ආකාරයක දුකක් නම් අපි අතීතයේ ඉපදිච්ච සෑම ආත්ම භාවයකදීම අය පුතේ ඇහෙන් කනෙන් නාහෙන් දිවෙන් ශරීරයෙන් මනසින් සැප හොයාගෙන හය ආකාරයක දුක් ගොඩක් ඉඳලා තියනවා නේද? නැද්ද? ඒක අනාගතයේ ඔබ යමක් සැපයි කියලා ඔබට ওই හිත තියනවා නම් ඔබ වෙන විදිහේ මොකද? ඒ හය ආකාරي දුක් ගොඩක් නැතික සැපේ සමාරයි. හය ආකාරي දුක් ගොඩක් නම් රාගතේ අපි යම් සැපයක් උදෙසා දුක් විඳිනවා කියලා කියන්නේ අපි හය ආකාරي දුක් ගොඩක් උදෙසා දුක් විඳිනවා කියන එකමයි නේද? එහෙනම් අපි දුක් උදෙසා දුක් විඳින්නේ සීක. වර්තේනම අපි සැපයක් උදෙසා දුක් විඳින්න කමක් නැහැ. හැබැයි අපි දැන් ඉඳලා තියෙන මොනවද දුක් උදෙසා දුක් අපරාධයක් ඒක. ඔබට තේරෙනවද මේ කියන දේ? එහෙමනම් මේ සංස්කාර ලෝකය ගැන දැන් අපි කලකිරෙන්න ඕනේ මෙන්න මේ ආකාරයටයි. මේ සංස්කාර සියල්ල තුල සකස් වෙන්නේ මොකද්ද? දුක් ගොඩක්මයි. ඉතින් එහෙමනම් මේ හය ආකාරයක දුක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් මම කියන්නේ දුක් උදෙසා දුක් කියන්නේ. ඒ කියන්නේ දුක්ඛ දුක්ඛතා. දැන්ම ඔබට කිව්වා සැපේ ලැබුණාට පස්සේ විඳින දුක් ගොඩක් තියෙනවා. ඒකට කියනවා සංඛාර දුක්ඛතා. ඔබ නැති වුණාට පස්සේ විඳින දුක් ගොඩක් තියෙනවා. ඒකට කියනවා විපරිණාම දුක්ඛතා කියලා. එහෙනම් එක සැපයක් තුළ මේ තුන් ආකාරක දුක දකින්න. දුක්ඛ දුක්ඛතා, සංඛාර දුක්ඛතා, විපරිණාම දුක්ඛතා. ඔය දුක් තුන සෑම සැපයක් තුනම තියෙනවා. බුදුරණස් දේශනා කරනවා යෝසුකං දුක්ඛතෝ අද යම් මහණෙනි. යම් කිසි කෙනෙක් මේ සැපේ දුකක් හැටියට දැක්කොත් දුක්ඛම අද්දක්කි සල්ලතෝ. දුක උලක් හැටියට දැක්කොත් සෑම සැපයක්ම දුකක් හැටියටත් දුකක් උලක් හැටියටත් අදුක්ඛම සුඛං සත්තං අද්ද කියන අනිච්චතෝ. මේ දුකයි සැපයි දෙකම නැති මධ්‍යස්ථ හිත තියෙන උපේක්ෂාහිත, ඒ උපේක්ෂාහිත අනිත්‍ය හැටියට දැක්කොත් සත්‍ය සම්මාද්ද සෝබික්කෝ පරිජානිත වේදනා සෝ වේදනා පරිඥා දිට්ඨ දමනසවා. එයා ඒ පුජ්‍යලයා ඒ කාන්තේම මේ වේදනාව පිරිසිඳ දැක්ක කියනවා, පිරිසිඳ දැක්ක කියනවා. ඒ විතරක් නෙමෙයි මහණෙනි, එයා මේ ජීවිතේදී දිට්ඨ ධම්ම අනාසවා, ඒ ආශ්‍රම රහිත බවට පත් වෙනවා දිට්ඨ ධම්ම මේ ජීවිතේදී. කායස්ස වේදා ධම්මට්ඨෝ සංකන්නෝ පේති වේදගුතේ. එයා කය බිඳි මලාට පස්සේ නැවත පැනවීමක් කරා යන මේ ජීවිතේදී පින්නම් පණ කියලා. කොහොම කතාවක්ද කියන්නේ? ඇගීරයක් නම් තෙමේ ඉදිකට පිපෙනවා මේ කියන්නේ. රණස කියනවා යම් කිසි කෙනෙක් මේ සැපේ දුකක් හරි දැක්කොත් දැන් මම පෙන්නේ සැපයක් තුල හය ආකාර දුකක්. ඒ හය ආකාර දුකක් කියන්නේ දුක්ඛ දුක්ඛතා කියන දුක්ඛ සතුක් විඳීම, හටගත්තට පස්සේ ඉඳන් දුක සංඛාර දුක්ඛතා, නැතුණාට පස්සේ දැනෙන විපරිණාම දුක්ඛතා. එහෙනම් මේ තුන් ආකාරයක දුක සැපේ තුලින් සෑම සැපයක් තුලින්ම ඔබට මතු කර ගන්න පුළුවන් නම් මම ඔබට රණස කියනවා දුක උලක් හිටිය දකින්න පුළුවන්. දුක කොහොමත් කරදරයක් කියලා නේ. ඒ වගේම හිත අනිත්‍ය කියලා, උපේක්ෂා හිත අනිත්‍ය කියලා දකින්නක් පුළුවන්. මේ දෙක කරගත්තොත් යම් ජීවිතේ රහත් වෙන සෝවාන් නෙමෙයි කියන්නේ රහත් වෙනවා. යංච රත්ත්‍ින් තථාගතෝ අපි සම්බුදු යම් රාත්‍රික උන් මුදුරන්නා සිදුරා නම් යම් රාත්‍රික උන් නම් පින්නා නම් යංච රත්ත්‍ින් තථාගතෝ පරිනිබ්බාත් යම් රාත්‍රික උන් පින්නම් පෑවනා ඒ තස්මින් අන්තරේ යතර කාලය තුල වාස්ති ලබති කිසි සුදම දේශනා කරන පැනෙව මතක දැක්කොත් සබ්බම් සම්පතේ කෙමමයි වෙන්නේ නොවන්නා වෙන විදිහට එහෙමමයි වෙන්නේ කියලා. එහෙමනම් වගේ බුදුරයන් වහන්සේ දට්ටබ්බ සූත්‍රයේ සංයුත්තනිකායේ ඔය දේශනාව කළා නම් ඒ යම් කිසි කෙනෙක් මේ ජීවිතයේදී ඔබලා දැක්කොත් මේ කියපුව ආකාරයට සැපේ දුකක් හැටියට දුක කරදරයක් හැටියට හිතන්න ගත්තොත් නේද? හිත අනිත්‍යයි අනිත්‍ය දෙයක් හැටියට හිතන්න ගත්තොත් මාතේ ඔබලා සෝවාන් මේ ජීවිතේ රහත් වෙනවා කියලා කියන්නේ. රහත් වෙලා තමා තුළින් පින් වෙනවා කියලා කියන්නේ. උඹ බලන්නකෝ. මේ සා රැකවරණයක් තියෙන අපි මොනවද කරන්නේ? ඔබලා අපි එකේ පන්ති ඉඳලා පහේ පන්තිය දක්වා තේරෙනවද? දැන් බලන්නකෝ අපි මේ අපි කියනවානේ මේ සංවර්ධනයක් කියලා දියුණුවක් කියලා නේ. අපි සියලු දෙනා දියුණුවටපත් වෙන පිරිසක් කියලා. එහෙනම් මම ඔබෙන් අහන්න උත්තේ දැන් හිතන්න. එකේ පන්තියේ තිබිච්ච නිදහස අපිට පහේ පන්තිය යද්දි තියෙනවා. ඉස්කෝලේ යන කලින් තිබිච්ච නිදහස අපිට එකේ පන්තියට යද්දි තියෙනවද? එකේ පන්තියේ තිබිච්ච නිදහස පහේ පන්තියේදී තියෙනවද? නැහැ. පහේ පන්තියේ තිබිච්ච නිදහස වැඩ 8ක් එම නැත්තම් වැඩ පරස්පර විරෝධී විෂයන් 10කට මහන්සිය දාදී ඕලෙවසල්ද අපිට තිබුණාද? නැහැ. ඕලෙවසල්ද තිබිච්ච මානසික නිදහස ඒලෙවසල්ද තියෙනවද? නැහැ. ඒලෙවසල්ද තිබිච්ච මානසික නිදහස සැනසීම විශ්වවිද්‍යාලෙත් තියෙනවද? නැහැ. ඊට පස්සේ රස්සාවක් කරද්දි තියෙන්නේ. වහන්න ඕනම දොස්තර කෙනෙක්ගෙන් ඕනම ඉංජිනේරුවෙක්ගෙන් අහන්න ඕනම පයිලට්ගෙන් අහන්න පොතනද තෘප්තිමත් කියලා. නැහැ, ওই ක්‍රයිටීරියා එක තුල ඒගොල්ලෝ පොතනවත් තෘප්තිමත් නැහැ. එහෙනම් අපි මොකද්ද මේ දියුණුව කියලා කතා කරන්නේ? යම්කිසි තැනක දියුණුවක් තියෙනවා නම් එතනද ප්‍රඥාව තියෙනවා නම් යම්කිසි තැනක දියුණුවක් තියෙනවා නම් එතන විමුක්තියක් තියෙනවා. ප්‍රඥා විමුක්ති. එතනම නමුත් අද එහෙනම් මෙතන අපි ප්‍රඥා නෙමෙයි වඩන්නේ, මොකද්ද? දැනුමක්. තාක්ෂණික ශිල්පීය ඥානයක්. මොකටද අපිවම හිර කරගන්න? මොකේදද? සාර්ථක දුක් විඳින්න. සැලසුම් හදමින් අපි හිර කරගන්නවා. තව තවත් දුක් උදෙසා දුක් විඳින්න. අපිට අද බලන්න මොනතරම් ආගන්තුක වචන අපිට ඇවිල්ලා තියෙනවද? අසහනේ, ආතතිය, කලකිරීම, මේ ડિප්‍රෙෂන් වගේ මොනතරම් ආගන්තුක වචන අපිට ඇවිල්ලා තියෙනවද? ඒතර මේවා ඇයි ආවේ? මේ හිත අතහැරගන්න බැරි නිසා. එහෙනම් මේ කාය සංස්කාරයේ දුකක් හැටියට දකිමින්, එහෙනම් මේ වචී සංස්කාරයේ දුකක් හැටියට දකිමින්, මේ චිත්ත සංස්කාර, වේදනා, සංඥා දුකක් හැටියට දකිමින් මේවා අතහැර යන කෙනාට පුතේ එක්තරා අවස්ථාවකදී සීළු සංස්කාරයන් ඉතින් නිදහස් වෙනවා. මෙයා හිත දැන් පිහිටන තැනක් නැතිවෙනවා. මේ සංස්කාර තුනෙන් නිදහස් වුණාට පස්සේ මෙයා හිත පිහිටන තැනක් නැහැ. විමුක්තං හිත නිදහස් වෙනවා. විමුක්තාට්ඨිතං ඒ නිදහසේ පිහිටනවා. කිරත්තා සන්තුෂ්තං පූර්ණ සංසිඳීමක් සහිත තෘප්තිමත් භාවයක් ඇති වෙනවා. සන්තුසිතං අපරේසති ඒ තෘප්තිමත් භාවයේ සංසිඳීම පිරිහෙන්නේ නැහැ. අපරිහස තත්වය ඒව පරිනිබ්බායති. ඒ නොපිරිහෙච්ච සංසිඳීම තුළ අපි ඉන්නම් පානවා. ඒක නිසා අපි එකේ පන්ති ඉඳලා පහේ පන්තිය දක්වා දාන මහන්සිය මේ එකම එක හිත අවබෝධ කරගන්න. එවන තමයි මේක අතහරින්න ඔබ උත්සාහ කරනවා නම් ඒ මහන්සිය ඒ කැපකිරීම අපි දානවනේ අපි සෝවාන් වෙනවා පහේ පන්තියේ. පහේ පන්තිය ඉඳලා පරස්පර විරෝධී විෂයන් 8කටෝ 10කට දාන මහන්සිය අපි ඒ ක්‍රෑම ඒක දැම්මොත් මේ එකම එක හිත අතහරින්න එවන තමයි මේක අවබෝධ කරගන්න විශ්වාස කරන ඕලෙවස් කියත් අපි රහත් වෙනවා. නමුත් ඒ උත්සාහය ඒ දාන මහන්සියමයි පුතේ අපි මේ මෙච්චර කාලයක් සංසාරේ දැනන් සදාට මේ සංසාර දුකින් නිදහස් වෙන්න තියෙන මේ සුන්දර අවස්ථාව මේ එකම එක දේවුත් සදා දාන්නේ නැහැ. අපි හැම වෙලාවෙම කරේ අමාරු දේ. තිලිනන්නේ නේ. තිලින අපි අමාරුම දේ කරේ පුතේ. ඔබ අපි සියලු දෙනා කරමින් ඉන්නේ අමාරු දේ. මේ සරල දේ ලේසි දේ අපි කරන්නේ නැහැ. රැස් කරන එක අමාරුයි පුතේ. ඒක ආරක්ෂා කරන එක අමාරුයි. ඒ උදසා දුක් විඳින එක අමාරුයි. ඒක නැතුණාට පස්සේ දැනන දුක අමාරුයි. දරන්න බෑ පුතේ. ඒක නිසා සියල්ල නැති තැන හරි සංසිඳන කෙනා කන්නකො. ඈ නේද? අපිට මොනවද රකින්න දෙන මේ සිවුරු කෑලි දෙකම මේ පාත්‍රේ ඉන්න තැනක් නැහැ මේ බාන්නකො මේ ලෝකේ සුන්දරම තැන් වල අපි ඉන්නේ. හෙට ගැන අපේක්ෂාවක් නැහැ. නමුත් ඔබට එහෙම බෑ. සල්ලි අල්ලන්නේ නැහැ නිසා රකින්න දෙයක් නැහැ. කවුරුත් අපි මේව හොරගම් කරයි කියලා බයක් නැහැ. කෑම අපිට හම්බ කරන්න දෙයක් නැහැ, උයන්න දෙයක් නැහැ, කඩේ යන්න දෙයක් නැහැ, පිටමිනු මෙච්චර ගණන් ගියා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ තිලින. ගෑස් මිනු මෙච්චර ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට බඩගිනි හැදෙන්නේ යම් මොහොතකට පාත්‍රේ ගත්තා. ගෙවල් 3-4කට යද්දී අපේ ආහාර වෙන සම්පූර්ණයි. ඒකට කියන ආර්ය ජීවිතයක් කියලා. ඇයි ඒකට ආර්ය ප්‍රතිපදාව කියන්නේ? උත්තම ප්‍රතිපදාව කියන්නේ ඇයි? උත්තමයන් විසින් නැහැ. ඒගොල්ලෝ දුක තුල හිර වෙන්න කරන ක්‍රමයක් නෙමෙයි ඒක. ඒගොල්ලෝ මේ ලෝකෙම සුවසේ ජීවත් වෙන පිරිසක්. ඕගොල්ලෝ තෝරාගෙන තියෙන වඩා අසීරු ක්‍රමවේදේ. ඇයි? වැඩි දෙනෙක්ගේ කැමැත්ත ඒක නිසා. ඒ කාලේට මේ වගේ දෙයක් තිබුණා. ගඟේ ගහගෙන යන මහා සැඩපාරකට අහුවෙච්ච පිරිසක් ඉන්නවා. ගම්මානයක්ම ගහගෙන යනවා දැන් සැඩපාර. ඒ යද්දී දැන් මේගොල්ලෝ දන්නේ නැහැ ඒ සැඩපාර ගහගෙන ගිහිල්ලා මහා ප්‍රපාතයකට දැන් මේ ගඟ යනවා කියලා. ඒ සැඩපාර යන නිසා දකින්න එහා ගෙදර එක්කෙනෙක් ඉන්නවා. චූටි ආ කොහොමද? මේ සැඩපාර යන ගමන් මෙහා පැත්තේ මහතුන් අයත් ඉන්නවා, තිරිණත් ඉන්නවා, මෙයත් ඉන්නවා, කට්ටියම ඉන්නවා. දැන් කයිය ගහගෙන යනවා. ඒ ගහගෙන යන්නේ. ඒගොල්ලෝ දකින්නේ නැහැ. ඒකේ තියෙන අනුතර හැමෝම ඉන්න නිසා ඒ ගහගෙන යෑම ඒගොල්ලෝ සතුටින් පිළිගන්නවා. ඒ වගේමයි මතේ අපේ ඔබ සීල දෙනා ලෝකේ තුච්ච වූ ලාමක වූ ජීවත් වීමේ ක්‍රමවේදයක් තමයි මේ තෝරාගෙන තියෙන ඔබලා හැම්බත් වෙනවත් ඒ. ඔබලගේ ජීවිතයේ ඔය යන ජීවිතයේ සෑම මොහොතකම ඔබලාට සකස් වෙන්නේ අසහන ආතතිය කලකිරීම පිණිස හේතු වෙන කරුණුමයි. එහෙනම් මොකද වෙන්නේ හිතේ එතන සෝමනස්සයද තියෙන දෝමනස්සයද? හිතේ දෝමනස්සයක් නැහැ කුසලයක්ද අකුසලයක්ද? එහෙනම් ඔබලා මේ හම්බ කරන්නේ ඔබලාට හිතන්නක ඔබලා කෝටියක් එක විනාඩියකට කෝටියක් පඩි ගත්තත් මයි පුතේ. එන්නද? ඔබට වැඩෙන්නේ අකුසල නංගත්තරනේ. ඒ අකුසලේ විපාකයක් හැටියට ඔබලා ඊගව ජීවිතේ කල්පයක් නිරේ දුක් විඳිනවා නම් ඒ කෝටියක් මොනව කරන්නද තියෙන්නේ? විනාඩියට කෝටියක් හම්බ කරා කියලා ඒක මොනවා ඒ සල්ලි වලින් මොකද ඇති වැඩේ? මොකද ඔබලා දන්නේ නැහැ මෙලොවදී ඔබලා සුගතිය කියන නිසා නිරේ තියෙන දුක දන්නේ නැහැ. බුදුරණන්සේ ලෝකේ දුකයි කියේ මනුස්ස ලෝකේ දැකලා නෙමෙයි. තිරිසන් ලෝකවල ප්‍රේත ලෝකවල නිරේ තියෙන දුක් දැකලා. ඔබලා දන්නේ නැහැ මතේ. ඔබලා අපි අමාරුවෙන් අපේ වෙන්නේ නිදහස් වෙලා. මනුස්ස ජීවිතයක් ලබලා. කාම්බීර මනුස්ස ජීවිතයක් ලබලා. පරිපූර්ණ මනුස්සයෙක් වෙනා බුද්ධ ශාසනයක් තියෙන කාලේ මේ වගේ සද්ධාාවක් ඇති ඔබලා ඉපදුනා කියන්නේ ඔබලා ප්‍රාතිහාර්ය පාන ඉවරයි පුතේ. එනවා ඔබලා ඉදිමත් පිරිසක්. මහා ප්‍රාතිහාර්යයක් ඔබලා පාන ඉවරයි. බුදුරණන්සේ නියපොත්තට පස් දෙකක් අරගෙන එක්තර අවස්ථාවකදී කියනවා මහණෙනි මේ මහා පෘථිවිය තියෙන පස් දෙ වැඩි මගේ නියපොත්තේ පස් තියෙන නියපොත්තේ තියෙන පස් පමණ ද වැඩි කියලා. අනේ ස්වාමීනි මේ මහා පෘථිවිය තියෙන පස් එක බලද්දී නියපොත්තේ තියෙන මොනතරම් ස්වල්පයක්ද කියලා. උන්වහන්සේ කියනවා දැනගන්න කියලා. නිරේ දුක් විඳින සත්තු මේ මහ පොළොවේ පස්තරන් නම් ওই නිරෙන් නිදහස් වෙලා പ്രേත ලෝකෙට එන්නේ නියපොතර ගන්න පස්තරන් ඊටමත් ටික දෙනයි කියලා. ඊදසුනාසේ නැවතත් කියනවා പ്രേත ලෝකේ මේ මහ පොළොවේ පස්තරන් නම් പ്രേත ලෝකේ අභිවාල තිරිසන් ලෝකෙට සමාන වෙන තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ තමයි නිරෙන් උඩ තියෙන්නේ. තිරිසන් ලෝකේ උපදින්නේ මේ සුලංගිලට ගන්න පස්තරන් වලද. තිරිසන් ලෝකේ ඇවිල්ලා මේ මහ පොළොවේ පස්තරන් නම් ওই තිරිසන් ලෝකෙ නිදහස් වෙලා പ്രേත ලෝකෙට එන්නේ නියපොතර ගන්න පස්තරන් සුලු කෙනෙක් කියලා. ඊට පස්සේ කියනවා പ്രേත ලෝකයේ මේ මහ පොළොවේ පස්තරන්නම්. ඔය പ്രേත ලෝකයේ අපි බලන මේ මනුස්ස ලෝකෙ දෙන්නේ පුතේ මේ පොතර ගන්න පස්තරන් ඉතමත් කටිටදනේ. ඒ අතරට ඔබයි මමයි එක්කව වෙලා ඉන්නවා එනම් මේක අහඹ සිද්ධියද? ආ පසික තාරක අහඹ සිද්ධියද මේක? නෑ පුතේ. ඔබලා අපි මොන පිම්මක් පැනලාද මෙතන දෙන්න ඇත්තේ? මනුස්සයෙක් නෙමෙයි පරිපූර්ණ මනුස්සයෙක්. අඳගොළු විහිරි නැති අංගවිකල නැති මනුස්සයෙක් වෙනවා කියන්නේ. ඒතර ඔබලා වගේ ඈ මේ කැම්පස් යන්න පුළුවන් තරම් මේ මහේශාක්‍ය ශක්තියක් එක් පුණ්‍ය ශක්තියක් එක් උපදිනවා කියන්නේ මොන තරම් ඊට වඩා ගැඹිර දෙයක්ද? ඔය පර්සනැලිටියත් එක්ක ඔය පෞරුෂත් එක්ක උපදිනවා කියන්නේ බුද්ධ ශාසනික බෞද්ධයෙක් වෙනවා කියන්නේ. බුද්ධ ශාසනයක් තියෙනවා. ඒ ඉතින් මේ සියල්ල ඔබට ගැළපීලා තියෙන පුතේ හේතුවක් නිසාමයි අපේ. මේ 12000 රහතන් වහන්සේලා වැඩ හිටපු ආරණ්‍යයක් මේ ආරණ්‍යෙ. එදා රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරපු තැනක් මේ. ඉතින් අදටත් අපි මේ අවුරුදු 2000 ගණනක් ගිහිල්ලා අදටත් අපි මේ නිවන ගැන අද මෙතන කතා කරනවා. හරි ආශ්චර්යයක්. ඒක නිසා අරස අපරමිත ප්‍රේත ලෝක තිරිසන් ලෝක නිරයන් අපි බව ළමයි පුතේ මේ මනුස්ස ලෝකේ මේ වගේ සුන්දර උපතක් ලැබුවා කියන බල ප්‍රාතිහාර්ය පාලිනුයි. එතන ඔබලා 이르දිමත් පිරිසන්. ඉතින් එහෙම ප්‍රාතිහාර්ය පාල උපදිච්ච ඔබලා ඔය මේ ලෝකෙ මිනිස්සු කෙලෙසයි මිනිස්සුන්ගේ අසුචි මල් මාලා දාගෙන අපි පොරවල් කියලා හිතාගෙන මැරලා ගිහලා මේ මෞකසත්වට තින්ගෙනවා නම් ඒක අවසනාපි තත්ක. පිටසන් ලෝක යන අවසනාවක්. ආයි බිත්තරයක් ඇතුලේ උපදිනවා නම් ඒක හරි ආසනාවක් දෙයක් අපේ. එහෙම නැත්නම් සංසේජ තෙත් පරිසරයක් තුළ සංසේජ උපතක්. එහෙම නැත්නම් ඕකපාතික පෙරේතෙක් කරලා උපදිනවා නම් ඒක මොනතර අපරාධයක්. ඒක නිසා මේ අවස්ථාව අහිමි කරගන්න එපා. චූටි දෙයක් කරන්න පුළුවන්. එකම එක දෙයක් අතාරින්න තියෙන්නේ. ඔබ හිත අතහැරියොත් ඔබ ලෝකය අතහැරියනවා. ලෝකෙ ඉක්මනවා. මේ හිත අතහරිද්දී මේ හිත තේරුම් ගන්නවා පළවෙනි වතාවට එයාගේ කන්ට්‍රෝල් එකේ අපි නැහැ කියලා. ඒක නිසා එයා සමාධියට නගින්නේ එයාට රැකෙන්න ඕනේ නිසා. අපි එයාගේ වශයෙන්ද ගන්න ඕනේ නිසා. එහෙනම් හද කාම ලෝකේ තුච්ච වූ නිඳිත වූ සංකල්පමය සැපයකට අපි වශයෙන් වෙලා හිටියේ. නමුත් සමාධිය කියන්නේ ඇත්තටම සැපයක් තියෙන දෙයක්. එතන සැපයක් තියෙනවා. එතන ඒක දුන්නාට පස්සේ අපි ඒක අල්ලනවානේ. අල්ලුවට පස්සේ ආ හිතනවා අපි කිර වෙනවා කියලා. සම්මාදිට්ඨිය ආශ්චර්යයි. සම්මාදිට්ඨිය නම් වූ මහා ගාම්භීර ඒ බුදුරයන් වහන්සේගේ ආලෝකයේ වැටෙද්දී ඒ සමාධියටමයි පුතේ ඒ ශ්‍රාවක පුතා අතහැර අතහැර ගිය ශ්‍රාවක පුතාට සමාධිය තියෙන්නේ තව අතහරින්න දෙයක් හැටියට මිසක් එයා දකින්නේ අල්ලන්න තියෙන දෙයක් හැටියට නෙමෙයි. අන්න එතනදි තමයි මේ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි කියන මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙන්නේ. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන බලධර්ම බවට පත්ලා යා මේ ලෝකෙ ඉක්මවා යනවා. මේ ලෝකේ අවසාන පින්ම පයින් ඒවා මහා ඉන්ද්‍රිය ධර්ම බලයක් බවට පත් කරලා යා මේ ලෝකෙ ඉක්මවා යනවා. ඒකට මේ ලෝකේ මෙච්චර කාලයක් අපි යමක් සපයි කියලා හිතනනම් ඒ සැප උදෙසා අපි නොවිඳපු දුකක් නැති. අප්‍රමාණ දුකක් අපි විඳා. ඒ දුක් විඳලා ලබපු යම් සැපයක් තියෙනවා ඒ සැපේට වඩා කෝටි ප්‍රකෝටි ගානක මහා සැපයක් එක තප්පරයක දැනෙන සමාධි හිතක් තුල තියෙනවා. එතන ඒ සමාධිය වින්ද කෙනෙක් ජීවිතේට අයර ලාමක සැපයක් ගැන හිතයිද? ඒක ඔබලන්ට අපිට මේ ජීවිතේ අත්විඳින්න පුළුවන් දෙයක්. නමුත් ඒ සැපය දැනුණත් බුදුරජාන් වහන්සේගේ ශාසනයකින් මෙපිට හැමෝටම ආවුතේ ඒගොල්ලෝ ඒ සැපය අල්ලගත්ත නිවන කියලා හිතලා. ඒ මීට කලින් නොවිඳපු ආශ්චර්යමත් වූ දෙයක් ඒ සමාධි ධ්‍යාන ස්වභාවයෙන් කියලා. තව බුදුරයන් වහන්සේගේ සරණ අපිට තියෙන නිසා බුදුරයන් වහන්සේගේ ආලෝකයේ ෆ්ලෑෂ් එකක් වගේ උඩින් වැටෙන නිසා අර බුදුරයන් වහන්සේගේ ශ්‍රාවක පුතෙක් ශ්‍රද්ධාවෙන් මේක ගමන පටන් ගත්ත නිසා එයා මේ සංස්කාර සියල්ලම අතාරිනවා කියන ස්ථාවරේ ඉඳලා පටන් ගත්ත නිසා එයා සමාධිය අරසා ගැඹිර සැපයක් වුණත් එයා දකින්න මොකක් හැදින්දද අතාරින්න තියෙන දෙයක් ඇති. නමුත් එයා අතාරින්න කැමති නෑ. නමුත් අර තියෙන ශ්‍රද්ධාව නිසාම තේරෙනවද? නොපෙනෙන නිවන උදෙසා මේ ලෝකෙ ලැබිච්ච ශ්‍රේෂ්ඨම සැපේ ආතරෙනවා. ඒ ආතරෙන්න මොන ශ්‍රද්ධාවක් ඉති තියෙන්න ඕනේ? මොන ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ? එතකොට නොපෙනෙන නිවන උදෙසා මෙච්චර කාලයක් ඉපදිලා මෙච්චර කාලයක ලබන්න බැරි වෙච්ච ශ්‍රේෂ්ඨම සැපේ එක තප්පරයක ලබාපු සමාධිය තුල තියෙනවා නම් ඒ සමාධිය ආතරෙන්න හිත හදා ගන්නවා කියලා කියන්නේ මොනතරම් අමාරු දෙයක්ද? නමුත් ඒ හිත හදා ගන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්මයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙකුට දැයි සෙමසේ කෙනෙක් නෙමෙයි. මේ තමයි ශ්‍රද්ධාවේ තියෙන ආශ්චර්යය. බුදුරජාණන්සේ දේශනා කරනවා යක්ෂේතේ ධනවත් කිත්තියා පුරිසස්වා සචේ මහත් ධනෝ ලෝකී අචේය දේව මානුෂ්‍ය යම් ස්ත්‍රීකට පුරුෂයෙකුට මේ ශ්‍රද්ධා කියන ධනය يعني ඉගන්නේකට ඕ වෙනද ඛණ්ඩ දෙයක් නැතුව අසුචි කොටේ මල මුත්‍ර කොටේ වතුර ටිකක් බේත් පෙත්තක් කාට කටට දාන කෙනෙක් නැතුව අංශභාග රෝගීෙක් හැටියට අවසාන හුස්ම හෙළන මොහොතේදී හෝ වෙනද ලෝකේ හැමෝම මෙයා කාලකන්ණේ අවසනාවද සත්‍යෙක් හැටියට දකිද්දිත් යාතුල ශ්‍රද්ධාවක් තියෙනවා නම් බුදුරණන්සේ කියනවා සචේ මහත් ධනෝ ලෝකී අජේ දේව මානුෂයා දෙවිනිස් ලෝකේ මහා ධනවන්තෙක් කියලා. නමුත් ඔබලා අපි ධනවන්ත භාවයෙන් අපි වටිනාකම් දෙන්නේ මොනවටද? සෙල්ලම් නැහැ. ඒක නිසා වඩා වටිනා දේ කරන්න පුතේ. ඉතින් මෙන්න මේ විදිහට මෙයා දකින්න ඕන මොකක්ද? මේ සංස්කාර කෙරේ යා කලකිරෙන්න ඕන. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර මේ තුනම අත්හරින්න තියෙන දෙයක් හැටියට දකින්න ඕන. අත්හරින්න තියෙන දෙයක්. මේ විදිහට දැකලා එයාට මේ ගමන යද්දී එයාට තියෙන්නේ අතරින් දෙකයි. මොකද හිත විතරයි. හැබැයි හිත අතහරීදී අතහර යද්දී ටික දවසක් අපිට මේක කරන්න වෙන්නේ. ඊට පස්සේ සතිය කියලා සති සම්පජන්නේ කියලා වටිනා දෙයක් ඔබතුලින් මතුවෙන්න ගන්න. එහෙනම් දැන් ඔබ මේක යම් අමාරුවකින් යම් වෙහෙසකින් නම් කරේ ඒ සති සම්පජන්නේ කියන දේ ඔබට මතු වුණාට පස්සේ ඔබට මහන්සි වෙන්න දෙයක් නැහැ. සිහිය ඔබට ඒක කරලා දෙනවා. ඒක හරි ආශ්චර්යමත් වූ ධර්මතාවය. ඒක හරියට මේ වගේ දෙයක්. ඔන්න දැන් වත්තේ ඉන්නවා නයි පැටව ගොඩාක් බෝ වෙලා. ඉතින් ඔබලා මොකද කරන්නේ? වත්ත වටේ දුවමින් මේ නයි පැටව ටික මරමින් ඉන්නවා. ඊට පස්සේ එක්තරා මොහොතක දුවාට හිතෙනවා නයි පැටව ටික මැරුවත් මුන් ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔබ හොයනවා කොහෙන්ද මේ එන්නේ කියලා. දකින්න හුඹස් කට. ඔබ මොකද කරන්නේ? වත්ත වටේ දුවන්නේ නැහැ. උභාගාවට ඉඳලා එන එකම මරනවා. ඒක ලේසියි නේ. හරි. අන්න සිහිය ඔබට කරලා දෙනවා අන්න ඒ වගේ දෙයක්. ඉස්සල්ලා ඔබ කරේ අර වත්ත වටේ දුවනවා. දුවල මේ නයි පැටව ටික. හැබැයි ඒක කරන්න වෙනවා. ඒක කිරීම නිසා තමයි අර හිත පහළ වෙන්නේ නැහැ. මේකළු එන්නේ කොතනින්ද කියලා හොයන්න ඉතින්. අන්න ඒ වගේ ඊට පස්සේ සිහිය මොකද ගන්නේ? සකස් වෙන හිත. පරියුට්ටාන අවස්ථාව කෙලෙස්සල. එනද? සකස් වෙන හිත යා පිරිසුදු කරලා දෙනවා. ඇලිමට යන්නේ නැහැ, ගැටිමට යන්නේ නැහැ. එතන අවිද්‍යාව සකස් වෙන්නේ නැහැ යන්න. පටිච්ච සමුප්පාදේ සකස් වෙන්නේ නැහැ. නිර්වාණගාමී කුසල් හිත බවට පත් කරන. එක හිතක් අතාරිද්දී සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් වැඩෙනවා. නූපන් කුසල් ඉපදීම, උපන් කුසල වර්ධනයේම, නූපන් අකුසල් නොඉපදීම හා උපන් අකුසලේ ප්‍රහාණය වීම කියන ඔය හතරම එක හිතක් තුළ සිද්ධ වෙනවා. එක හිතක් අතාරින්. එහෙනම් ඉතින් ඔය සති සම්පජාන්නේ තමයි බුදුරණන් වහන්සේ වැඩිම වර්ණනා කරලා තියෙන්නේ. දොවිදෙට ඔක කරගෙන යද්දී ආට සමාධිය ඇති වෙනවා. ඒ සමාධියෙන් යා මොකද කරන්නේ? යා දකිනවා මේ කොච්චර මේ කටගාන ඉඳලා මැරුවත් මේක ඉවරයක් වෙන්නේ නැහැ. යා ඊට පස්සේ උඹා බිඳිනවා. බිඳලා හැපින්නත් එක්කම අර නයිබිත්ත ටික විනාශ කරලා දානවා නම් සමාධියෙන් ඒ දේ සිද්ධ කරද්දී එනවාද? අර අනුසය කෙලෙස්. ආසව අනුසය කෙලෙස් කියන්නේ පල්විච්ච දේවල්. අන්නේ ආසව සියල්ල මේ අවුගුල්ලා දැම්මට පස්සේ ආයතන නයික් බිහි වෙනවා කියන්නේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේක හොයන්න දඟලන්න ඕනේ නැහැ. ඔබ නවතින්න. නැවතිච්ච තැන ඔබට මේ ධර්මයේ මතුවේ. දැනසීම වෙන දේන. ඉතින් අපි සියලු දෙනා තෝරාගෙන තියෙන පුතේ මේ ලෝකේ අමාරු ක්‍රමවේද. ලේසිම උත්තරම ක්‍රමවේදයක් තියෙනවා. ඒ ආර්ය කියන වචනේ මේ ප්‍රකටයිනේ. ආර්ය ප්‍රතිපදා. උත්තරම මිනිසුන් විසින් ගමන් කරා වූ ප්‍රතිපදා. අසුරු කළා වූ ප්‍රතිපදා. ඉතින් එහෙම ප්‍රතිපදාවක් තියාගෙන සැහැල්ලුව සරලව අල්පේච්ඡ සුන්දර සැනසිරිදායක ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙන අපි අපේම ජීවිත සංකීර්ණ කර ගන්නවා නම් අපි තරම් අවාසනාවන්ත පිරිසක් මේ ලෝක ධාතුවේ පවතින. ඔබ රුහුනේද? මොකද ඊරේක?
අපි ආසව
ආයම මොනවද කරේ? නගර මොනියරිය
කවුරුන්නේ දැන් අපුරුගලෙන් කියන අතරේ නිවන කියන දේ පස්සෙන් එනවා නේ ඒක කල්ලා ගන්න දෙයක් තියෙනවා.
ඔබ නිවන කියලා දේ මොකක් කියලා හිතාගෙන ඉන්නේ? ඔබට අල්ලා ගන්න තියෙන දෙයක් කියලා හිතාගෙන
ඉන්නේ? මේක පස්සෙන් නෙමෙයි.
ඔබට නිවන කියන දේ පස්සෙන් යන දෙයක් නැහැ. ඔබට තියෙන සකස් වෙන දේ අතහැරලා අතහැර යද්දී ඔබ නිවන කියන දේ මතුවෙනවා. කිසිවක් නොපිහිටන තැන තමයි නිවන කියන්නේ පුතේ. එහෙනම්
මේකත් එතන ආසාවක් තියෙන එක නිවනට යන්නේ
කියන්නේ. ඒ ආසාව ශ්‍රේෂ්ඨයි පුතේ. මොකද දන්නවද? ඒ ආසාව තුළ ඔබට කෙලෙස් සකස් වෙනවා. ඔබේ නම් බල. නොවන් ඒ ආසාව ශ්‍රේෂ්ඨයි. ඒ ආසාව උත්තරී කරන්නේ. ඔය ඔබලට දැන් සකස් වෙලා තියෙන්නේ කැලස් මඩගෝරු දිසා සකස් මේ තියෙන ආසාවක්. ඒ ආසාව ඔබව තව තවත් අසහනයටමයි ගෙනියන්නේ, ආතතියටමයි ගෙනියන්නේ, වෙහෙසකටමයි ගෙනියන්නේ. නමුත් අර නිවන පිළිබඳව තියෙන ආසාව ශ්‍රේෂ්ඨයි. මොකද ඒතන සැනසීමක් තියෙනවා. ඒක අතුලින් මම මේ කතා කරන්නේ. එහෙම නැත්නම් මම කතා කරන්නේ නැහැ මම. අපි දුවන ඔබලෙද්ද යන. ඇයි කියන්න දෙයක් නැහැ. අපි අතින්න දෙයක් නැත්නම් මොනවා කියන්නද පුතේ? දන්න. එහෙම නිවන පැත්තකට දාන්න ඕන. හෙට ගැන අපේක්ෂා නැතුව, හෙට ගැන බයක් නැතුව මේ ඇඳුම් කෑලි දෙක තුනකින් ලෝකේ කොහෙට ගියත් අපි පිළිගන්නවා නේද? නැද්ද? ඈ නේද? අපිට කැම ගැන හිතන්න ඕනේ නැහැ. මිනිස්සු ඇවිල්ලා වැඳලා කන්න දෙන්න. ඔබට කවුද ගෙදර වැඳලා කන්න දෙන්නේ කියන්නේ? නිකම්ම අර කියන්නේ. නැද්ද? නෑ මම නිකන් කියන්නේ නෝවා. ඈ නිකම් මේ ගල්ගෙන තමයි කාලා ටික බුදියලා බලන්නකෝ. මොනතරම් සැනසීමක් තියනවද කියලා. අහන්නකෝ සාන්නාද? යාළුවෝගෙන් අහලා බලන්න. මු භාවනා වුණේ නැහැ. තේනවද? හොඳටකෝ. මේ තාම ඕගලන් ගියේ නැහැනේ මේ ආරන්නේ නේ. නැවිදලා බලන්න ඔය ගල් පොකුණු සුන්දර දැන් බලන්නකෝ. මේ මේ මෙහි අලිය ඇවිල්ලා මේ මේ පිටතුල්ලන උඩ.
අර්ථයෙන්ද අපි හැමදේම කරන්නේ දුකෙන් නිදහස් වෙන්නනේ.
ඔව්.
දැන් දුකෙන් නිදහස් වෙච්ච තැන තමයි නිවන කියන්නේ. දැන් අපි දැන් ඔය කරන දේවල් දැන් එහෙනම් අපේ ලෞකික ජීවිතය අපි සාර්ථක කරගන්න කිය අපි දුකෙන් නිදහස් වෙන්නනේ අපි හැමදේම කරන්නේ. ඉතින් අපි නිවන කියන වචනේ පැත්තකට දාලා දුකෙන් නිදහස් වීම ගැන කතා කරොත් එහෙම නිවැරදි මාර්ගයට අපි යොමු වෙන්න ඕනේ. දුකෙන් නිදහස් වෙන්නේ නෝන්.
දැන් ඔබල යන ක්‍රමවේදය තුල ඉතින් දුක තුල හිර වෙන්නේ නේ යන්නේ. තේනවා? ඉතින් සානස් කියපු දේ ලස්සනයි. ඔය යන ක්‍රමයේදී තුල හිර වෙන්නේ නැහැ යා. නිවන කියලා ඔබට ලබන්න දෙයක් නැහැ පුතේ. දුකෙන් නිදහස් වීම ඇත්තටම කියනවා නම් ඒ අතාරීම ගැන මොන තරම් කතා කරන්නේ? රහත් වෙච්ච රහතන් වහන්සේ තමයි දන්නේ. උන්වහන්සේට ඇති වෙන අවබෝධ ඥානයේදී උන්වහන්සේ දකිනවා. මේ අතාරීම උදෙසා මේ ආරෂ්ඨාංගික මාර්ගය කියලා දෙයක් තිබ්බට පටන් ගත්තියොත් මෙතන අතාරින දෙයක් තිබුණ නැහැ කියලා. දැන් මේ අතේ තියෙනවනේ අතාරින්නවනේ. මගේ අතේ තියනවනේ අතාරින්න ඕනේ. අද පටන් ගත්තේ මෙතන අතාරින්න දෙයක් තිබුණේ නැහැ. අවසානදී අතාරින්න දෙයක් තිබිලා නැහැ. ගලාගෙන යන ගඟක් මම කියලා හිතාන හිටියා, මගේ කියලා හිතාන හිටියා. වගේ දෙයක් උන්වහන්සේට දැනෙන්නේ. එනවා. ඒක මුලාවක්. එහෙනම් නිවන කියලා කියන්නේ මුලා වෙච්ච ස්වභාවයෙන් නොමුලා වෙච්ච ස්වභාවයට පත්වීමක් විතරයි. දැන් අපි ඉන්නේ සිරද නම් මුලා වෙච්ච ස්වභාවය. මුලාවෙම ගෙන්න දුක. අඳුරේ යෑම දුක. මේ ක්‍රමවේදය තුළ නිකන් හිටියත් උඩට යන්නේ. එහෙනම් දැන් මේ විදිහට අපි නිකන් හිටියත් උඩට යන්නේ සැහැල්ලුයිනේ. නමුත් අපිත් කොට කලසමක් ගායන ටී-ෂර්ට් එකක් ගායන සංග්ලාස් එකක් ඔළුවේ දාගෙන පොරක් වගේ හිටියා. ඒ ඉඳලා වෙලා මේ රස්සාවල් කරගෙන ලක්ෂ ගාණක් දමාසෙට හම්බ කරගෙන හිටියට එහෙනම් අපිට සපස්සෙන් අපි දන්නවා නේද රස්සාව කරලානේ ආවේ. එහෙනම් මොන ටෙන්ෂන් එකක් ඒ රස්සාව තුන තියනවද? ඒ විතරද? තව මොනතරම් ජීවත් වීමේ අරගලයක් ඔය හැමෝටම තියෙනවා. සමාජයේ ස්ටේටස් පවත්වා ගැනීමේ උදෙසා අපි කොච්චර වියදම් කරන්න ඕනද? තමන්ගේ තත්ත්වය රැක ගන්න. ඒක කවුද හදලා දෙන්නේ? ලෝකෙ මිනිස්සු අපිව නිකන් අන්දලා උඩට දානවා. ඒ මොකක්වත් නැතුව සරලවම තුන අපිට සමාජයේ කවුසු කවුරක්වත් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ දෙයක්. අපි අතහරින්න අතහරින්න සමාජයේ කැමති වෙනවා. ඒකට ලේසි. නැද්ද? අපිට සැනසීමකුත් තියෙනවා. ඒ වගේම අපිට දෙයක් පූජා කරගත්තොත් ඒ ගන්නත් ඉරකුත් තියෙනවා. ඉතින් අනිත් එක නිකන් හිතන්නකෝ දැන් අම්මල තාත්තා. අපි ගෙවල් වල ඉඳලා අපි අම්මල තාත්තලාට ඉන්නවා කියලා හිතාන ඉන්නවා. අම්මල තාත්තලා අපිට ඉන්නවා කියලා හිතනවා. ඒගොල්ලෝ මැරෙන වෙලාවේ අපි ගැන හිතුවා නම් ඒගොල්ලෝ പ്രേත ලෝකෙට යනවා. නමුත් දැන් අපි අම්මල තාත්තලා ගාව නැහැ. නමුත් මගේ අම්මයි තාත්තයි මැරෙද්දි මගේ මාව සිහිපත් වුණොත් කොහෙද යන්නේ? කොහේ ආවේ? නිකන් ගන්න කොහෙද යන්නේ? සුගති යනවාමයි. සැකයිද? සුගති යනවාමයි. එහෙනම් කොයි පුතාද ලොකුම උපකාරය කළේ? ගෙදර ඉන්න පුතාද? නැත්නම් අතහැරලා ආපු පුතාද? නිකන් කියන්නේ. අද එනවා කියන්නේ. අතහැරීම හැම පැත්තෙම ශ්‍රේෂ්ඨයි පුතේ. බුදුරණන්සේ අපේ දෙයක් කියනවනවා. තංකුතෙත් අග්ගි වෙස්සන ලබ්භයන් කන්න එක්කම් මේන දාට පත්තබ්බන් ඥානබ්බන් සච්චිකාතබ්බන් දුරණස් කියන අපින් අග්ගි වෙස්සන කාම මජ්ජේ වසන්තෝ මේ කාමයන් මැද වෙසෙන කාමයේ පරිබුද්ධන්තෝ කාමයන් ම අනුභව කරන කාම පරිලාහින පරිඩයමano කාමයන් නිසාම දෙවිදවි පිච්චි පිච්චින් ඒත් කාම පරිවේසන උස්සුකෝ ඒත් මේ කාමයන්ම හොයන්න උත්සාහවත් වෙන කෙනෙක් කවදානම් කාමයන්ගෙන් නිදහස් වීමක් ගැන දැනගනින්ද කවදානම් නිදහස් වීමක් ගැන තේරුම් ගනිද කවදානම් නිදහස් වීමකට පත් වෙයිද කියලා කියන ඒක නිසා පුතේ ගහගෙන යන කෙනාට එහෙම නැත්නම් ගොම්බෙට්ටක් තියෙනවා ගොම්බෙට්ට තුල උපදිනවා පණුවෙක් නෝ ඔය බුදුරණන්සේගේ උපමාවක් ඈ ඔය ගොම්බෙට්ට තුල උපදින පණුවා උපදින්නේ ගොම්බෙට්ට ඇසුරු කරගෙනමයි එයා ජීවත් වෙන්නේ ගොම්බෙට්ට තුලමයි එයාට කණ්ඩ තියෙන්නේ යමක් එයාට සැපයි කියලා කියනවනම් කියන්න තියෙන්නේ ගොම්බෙට්ට තුලම සකස් වෙන දෙයක්මයි එයාගේ මුළු ජීවිතේම ගොම්බෙට්ට එයා මැරෙලා යනෙත් ගොම්බෙට්ටමයි ගොම්බෙට්ට තුල ඉන්න පණුවට ගොම්බෙට්ට ඉක්මවා ගිය දෙයක් ගැන හිතා ගන්නවත් බෑ කොටිම මං කියන්නම් මට නුවන් මේ ධර්ම සංඥා වැඩිච්ච මොහොතේ මට ආපු උදාහරණයක් මට ආපු උදාහරණයක් මේක මම මෙච්චර කල් අසුචි මේ මුළු ලෝකෙම අසුචි කොට එනන් මම මෙච්චර කල් කරේ අසුචි කොට තුල හොඳ අසුචි කොට තෝරන්න උත්සාහවත් වෙච්ච මාංශෙච්ච එතන මට චොයිස් එකක් නැහැ මට කොහොමත් අසුචි ගොඩ අතරින් හොඳ එක තෝරන්න උනා මම තෝරගත්ත එක මොකද්ද ගඳ අඩුවේ හැබැයි ගඳ අඩුනත් ඒක අසුචිමයි නෝ ඔබ කරමින් ඉන්නේ ඒකයි හැබැයි මන් නම් ඒකෙන් නිදහස් තේරුණාද කියන්නේ තේරුණාද ඔව්
උදාර අපේමද නිදහස් කරගන්න කියලා තමයි. ඒක පායිවිල අපි කරනවා නම් ඒ කියන්නේ අපිට සිතර එන සිතුවිල්ලක් අපි ඒලාම ඒක නැති කරලා දාන්න.
නෑ. අඳුන ගන්න. හිත ඇලීමකට ගියොත් හොඳද? හිත ඇලීමකට ගියොත් අහන්න ඇයි මං ඇලුනේ කිය. හොඳද? ඇයි මං ඇලුනේ? ලෝකේ සැපයි කියලා හිතපු නිසා මං ඇලුනේ. නමුත් බුදුරණාහිසේ කියන දුක්ඛ ලෝකෝ පතිට්ඨිතා ලෝකේ දුකයි. ලෝකේ දුක මත පිහිටලා තියෙන්නේ. එහෙමනම් ලෝකේ දුකයි කියලා දන්නේ නැති නිසා මං ඇලුනේ කියලා ඔබ මොකද හිතන්නේ? ඇලුනා කියලා දඟලන්නේ නැහැ. තේරෙනවද? මං ඇයි මං ඇලුනේ? දුකයි කියලා දන්නේ නැති නිසා කියලා බුදුරණාහිසේගේ අවබෝධය එතන ගලපගත්තා. එතකොට ඒක නිසා ඇලීම නිසා ඔබට අනාගතයේ සකස් වෙන්න තියෙන සංස්කාර එතනම නැති කළා ඔබ. අවිද්‍යාසගත සංස්කාර නැවත නැවතත් අபிසංස්කරණය වෙන එක නැවැත්තුවා. හරිද? නැවතලා බුදුරණාහිසේගේ අවබෝධය එතන දාගත්තා. සම්මාදිට එතන දැම්මා. තේරෙනවද? මාර්ථනක් මේක. සතර සත්පට්ඨානෙ මම කියන්නේ ඒ වචන කිව්වේ නැතුණා ඊට පස්සේ ගැටීමක් ඇති වෙනවා ඒ ගැටීමක් ඇති වෙදී හිතන්න ඕනේ ඇයි මං ගැටුනේ ඇයි මං ගැටෙන්නේ යම් දෙයක් හෝ යම් පුද්ගලයෙක් ඔබට ඕන විදිහට නැති නිසාමයි තිලින් අපි අතීතයේ ගැටුණා නම් ගැටුනේ අනාගතයේ ගැටෙනවා නම් ගැටෙන්නේ හොඳට හිතලා බලන්න යම් පුද්ගලයෙක් හෝ යම් දෙයක් ඔබට ඕන විදිහට නැති නිසා නමුත් මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැහැ ඔබේ හැවත් ඔබට ඕන විදිහට නැහැ ඒකට කියනවා අනාත්ම ස්වභාවය කියලා බුදුරණන් සේදේශනා කරනවායි තේ ඔබේ නෝ ඇහැ නේද මේ හාමුදුරු විතරක් දකින්න කියලා කියන්නකෝ ඇහැට මේ වටේ කිසිම දෙයක් පේන්නේ නැතු මේ හාමුදුරු විතර
පිළිපදින්නේ
පේන්නේ නැහැ එහෙම වටේම පේනවනේ නේ එහෙමනම් ඔබට ඕන විදිහට ඇහැවත් නැහැ නේ පුතේ ඔබට ඕන විදිහට ඇහැවත් නැත්තම් ඔබට ඕන විදිහට මේ ලෝකයේ දරුවෝ බිරිඳ සමාජ ඒ කියන්නේ සමාජ තත්ත්වයේ රැකියාව ආර්ථිකය දේශපාලනය මේ සියල්ල අපිට උණු දෙන්නේ නැති නිසා නේද අපිට මේ කරදරයක් ඇති වෙලා තියෙන්නේ අපි ගැටෙන්නේ එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මේ ලෝකයේ තුලව නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ මොකක් තුලද මගේ මැහැ තුල සකස් වෙන හිතෙන් මම හිතනවා මම මට උණු දෙයක් පවතින්න ඕන කියලා එහෙනම් මගේම කන තුල මගේ මැහැ තුල මගේම නාහය තුල මගේම දිව තුල මගේම ශරීරය තුල මගේම මනස තුල ලෝකේ කාන්තෙන් පරදින අවාසනාවන්ත යුද්ධයේ සදාකාලික ගොදුරක් වට අපි පත් වෙලා. හරි මම කියන්නේ. මැදම අපි පරදිනවා යුද්ධේ. ඒක මං කිව්වේ. එක තප්පරයකට ඔබට ඇති වෙන අකුසල සිතක් නිසා අනාගතේ කෝටි ප්‍රකෝටි වාරයක් අපාදුක් විඳින්න ප්‍රේත ලෝකයේ දුක් විඳින්න අපිට කර්ම සකස් වෙලා ඉවරයි පුතේ. ඒකේ භයානකම දකින්න. ඒකයි මං කිව්වේ ඒකට අපිට ලැබෙන ඉන්සෙන්ටිව් එක මොකටද? ඒ සල්ලි මොනවා කරන්නද? මේ අවුරුදු 1 අවුරුදු 20ක් අපි තව ජීවත් වෙයි කියන්නකෝ. ඔය අවුරුදු 20 තුල අපි මේ ලෝකයේ වැදගත් කෙනෙක් හැටියට ඉන්නවා කියන්නකෝ. නමුත් අපිට සකස් වෙන අකුසල නම් ඒ අවුරුදු 20 තුල සකස් වෙන අකුසල නිසා අපිට කල්ප කෝටි ප්‍රකෝටි ගණනක් නිරේ දුක් විඳින්න කර්ම සකස් කර ගන්නවා නම් මොකටද ඉන්නේ? මොන පාඩුවද? අයි ඔපෝචුනිටි කෝස්ට් එක ගැන මම මේ කතා කරන්නේ. නිකන් හිතලා බලන්න. ඒක වැදගත්ද? ඒ ආයෝජනය හොඳයිද? ඒ ආයෝජනය සාර්ථකයිද? ඒක අපරාධයක්. එතකොට ඇලුනා නම් අර විදිහට හිතනවා. මොකද හිතන්නේ? ඇයි මං ඇලුනේ? දුකයි කියලා දන්නේ නැති නිසා අන්න දාගත්තා. ගැටුනා නම් ඇයි මං ගැටුනේ? මට ඕන විදිහට මේ ලෝකේ පවත්තන්න බැරි නිසා. නමුත් ඒකට කියනවා අනාත්මයි කියලා. අනාත්ම නිසා. ඊට පස්සේ ඔය ඇලීම ගැටීම කියන අවස්ථා දෙකේම හිත නිදහස් වෙන අවස්ථා තියෙනවා. මධ්‍යස්ථ අවස්ථා. ඔය නිකන් තියෙන අවස්ථා. ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. ඔය තියෙන හිත උපේක්ෂා අවස්ථා. ඒක ගැන සතුට වෙන්න එපා. ඒක දකින්න අනිත්‍ය හැටියට. මොකද නැවතත් මගේ හිත ඇලෙන ස්වභාවයට පත් වෙන්න පුළුවන්, ගැටෙන ස්වභාවයට පත් වෙන්න පුළුවන්. ඇලෙන ගැටෙන ස්වභාවය ඉක්මවා ගිය ස්වභාවයක් තමයි මගේ හිත තුළ සකස් වෙන්නේ. එහෙනම් මේක අනිත්‍යයි කියලා ඔබ දකින්න. අන්න ඒ විදිහට දකිද්දිමයි පුතේ මේ ලෝකයේ හිතට කළ යුතු දේ ඔබ කළා. එනවාද? හිත අවබෝධ කරගන්න. හිත අතහැරීමත් එතෙන් සිද්ධ වෙනවා, අවබෝධයත් එතෙන් සිද්ධ වෙනවා. හිතේ යථාර්ථය ඔබ තේරුම් ගත්තා. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හිත තුල ඔබ තේරුම් ගත්තා. මොකද මොන හිතක් සකස් වුණත් ඒක පෙට්ටි තුනයි තියෙන්නේ, ඩස්බින් තුනයි තියෙන්නේ. ඇලීම කියන පෙට්ටියයි, ගැටීම කියන පෙට්ටියයි, මුලාවීම කියන පෙට්ටියයි. ලෝභය කියන තැනදී ඇලෙනවා, ද්වේෂය කියන තැනදී ගැටෙනවා, උපේක්ෂා කියන අවස්ථාවේදී මුලා වෙනවා. ඉතින් ලෝභ, ද්වේෂ, මෝහ කියන ওই අවස්ථා තුන විතරයි මොන හිතක් වුණත් අයිති වෙන්නේ ඔය හිත තමයි. ඔය අවස්ථා තුන තමයි. රහතන් වහන්සේගේ ස්වභාවය ඇරෙන්නේ. එහෙනම්ද? රහතන් වහන්සේගේ උපේක්ෂාව ඇරෙන්නේ. එහෙමනම් ඒන සෑම සිතක්ම ඔය විදිහට කැටගරයිස් කරලා ඔය සෙක්ෂන්ස් තුනට දාගන්න ඔබ දක්ෂණා. දාගෙන ඒක තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ඔබ මතු කරගන්න දවසර විනාඩි 5ක් ඔබ ගත කරොත් ඔබේ ජීවිත හිස් ජීවිතයක් වෙන්නේ නැහැ. ඔබ මේ බුද්ධ ශාසනය ලෝකේ ලේසින් කෙනෙක් නොකරන වඩා ශ්‍රේෂ්ඨම දේ ඔබ කළා. ඉතින් අඛණ්ඩව මේ විදිහට ඔබ දිනපතා කරගෙන යද්දී වැඩි කලක් යන කලින් ඔබ තුළ සති සම්පජන්ණය කියන අර මගනාදේ ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඔබ වෙනුවෙන් ඒ දේ ඔබට කරලා දෙන්න ගන්නවා. ඔබට තියෙන නිකන් රිලැක්ස් එකේ ඉන්න විතරයි. සිහිය ඔබට ඒ දේ කරලා දෙන එක හරි තෘප්තිමත් තැනක්, හරි ප්‍රබෝධමත් දෙයක්. ඔබ නිදි, හැබැයි ඔබ අවදි. තේනවාද? කායික වෙහෙසක් නැහැ, නිදි මතක් කියන දෙයක් නැහැ, ඈනුන් යනවා කියලා දෙයක් නැහැ. ඕන තරම් වැඩ කරන්න පුළුවන්. ඔබ මැෂින් එකක් වගේ වැඩ කරන්න පුළුවන්. එහෙනම් සිහිය කියන දේ ඔබ තුල ඇති වුණාට පස්සේ හරි සුන්දර දෙයක් එක, හරි ප්‍රබෝධමත්, හරි තෘප්තිමත්. හිතේ ඇලීමක් ඇති වෙන්නෙම නැහැ. මොන තරම් කවුරු මොන දේ කිව්වත් කරත් ගැටෙන්නේ නැහැ. හරි තෘප්තිමත් තත්ත්වයක්. මුළු ලෝකෙගෙනම මහා අනුකම්පාවක්, මෛත්‍රී ස්වභාවයක් ඇති වෙන්නේ. ඒක ඔබ ඇති කරගන්න දෙයක් නෙමෙයි, ඔබට ඇති වෙන දෙයක්. ඒ සිහිය කියන දේ ඇති වෙන්න හේතු නිසා. එහෙනම් ශ්‍රද්ධා, වීරිය, සති බලනකො ශ්‍රද්ධාවත් වීරියත් නිසා තමයි සිහිය ඇති වෙන්නේ. ඒ තුන නිසා තමයි සමාධිය ඇති වෙන්නේ. ඒ හතර නිසා තමයි ප්‍රඥාව උපදින්නේ. එහෙනම් ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියපු දේ ඔබ පිළිගන්නවා. ඊට පස්සේ ඔබ වීරියෙන් එක ගලප ගන්න උත්සාහ කරනවා දවස ගානේ. ඒ හිත් අඳුන ගන්න ඔබ උත්සාහ කරද්දී සිහිය දියුණු වෙනවා. අන්න සිහිය පීඩන්න ගන්නවා. ඒක හරියට මේ වගේ දෙයක්. ඔබ කර්මාන්ත ශාලාවක හිතන්නකෝ, ඔය ෆැක්ටරි එක ලයින් සුපර්වයිසර් කෙනෙක් හැටියට යනවා කියලා. ඔන්න ගිහලා ඔබ දැන් වැඩ කරන්න ගන්නවා. ඔබ මහා ගොඩක් වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ කරලා ක්‍රමයෙන් කවදා හරි දවසක ඔබ ප්‍රොඩක්ෂන් මැනේජර් වෙනවා. ඒ ප්‍රොඩක්ෂන් මැනේජර් වෙච්ච දවසට ඔබට ටාගට්ස් වලට මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔබ ලයින්ස් වලට ගිහලා ඔබ වෙනුවෙන් වැඩ කරන පිරිස ඉන්නවා. අන්න ඒ වගේ එනවාද? ඔබ පොඩ්ඩක් මේකට බහැලා මේ ශ්‍රද්ධාවෙන් මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබ ගලප ගන්නට ඔබ වීරිය දාද්දී සිහිය කියන දේ ඔබට ඉපදුනාට පස්සේ ඔබට දෙන්නේ. හිනාවේ බලන් ඉන්න විතරයි පුතේ. සුන්දර තැනක්. නම් අරිතෘප්තිමත් ස්වභාවයක් ඒක. සති සම්පජානනය කියන දේ ඒක මේ ලෝකේ බුද්ධ ශාසනය තුලින් විතරක් තමා තුලින් මතු කර ගන්න පුළුවන් ආශ්චර්යමත් වූ ධර්මතාවය. අන්න පරිණාමය. ඒක තමයි සැබෑ පරිණාමය. අපි පරිණාමය කියන්නේ මොකද? මොකද අපි පරිණාමය කියන්නේ? මොකද අපි පරිණාමය
කියන්නේ?
ගල්ුගේ දතාව. ඔන්න ඊටත් දයනවනේ කලින්. එහෙනම් අර වඳුර කුදු ගෙච්ච වඳුරගේ වාහන රැගෙන දැන් හෝමෝ සේෆින් සේෆින් කියන තැන දක්වා කෙලින් කරලා ගේනවනේ නේ තාස්දාවින් අර කුදු ගහින් ඉඳලා අවිව වඳුරෙක් කියලා ඉඳලා ඊට පස්සේ ටික ටික ඌව කෙලින් කරලා හිට ඕන තැනට එනවා හොඳ පුෂ්ටිමත් ශරීරයකින් කෙලින් කරලා ගන්නවා කියනවා මේක තමයි මිනිහාගේ සම්භාව්‍ය පරිණාමය හරිනේ නේ එතන කුදු ගෙච්ච වඳුරට අවුරුදු කෝටි ගාණක් ගියා කෙලින් එලා මිනිස්සෙක් වෙන්න නේ ඩාවින් ගිය හැටි එතන ඩාවින්ට අවුරුදු කෝටි ගානක කාබන් පරීක්ෂණ ආනම්මනම් කරලා ඔය ඇටකැල ටික පුරුද්දලා තමයි ඔය පරීක්ෂණය තුලින් ඒ නිරීක්ෂණය තුලින් යා නිගමනයකට ආවේ හරිනේ නමුත් එයා ඇස් අරගෙන බලන්න මම මේ කිව්වේ Tamanට අවශ්‍ය දේ විතරයි මේ ලෝකෙ මිනිස්සු දකින්නේ යථාර්ථය නෙමෙයි එයා අවුරුදු කෝටි ගානක අතීතයට ගිහිල්ලා ඔය ටික පුරුද්දලා මිනිහව කෙලින් කරා හැබැයි කෙලින් කරපු මිනිහා තව අවුරුදු 10ක් ඩාවින් ඇස් අරගෙන හිටියනම් කුදු වෙන හැටි ඩාවින් දැක්කේ නැද්ද අවුරුදු කෝටි ගානක් තිස්සේ දැනට කුදේ අරගන්න අපි මෙහෙස වුණා නම් තව අවුරුදු 10කට යනනම් මේ පුෂ්ටිමත් මිනිස්සයා පුදු වෙන හැටි ඩාවින්ට පේන්නේ නැද්ද? මේ වෙනවා නමුත් එයා ඒ කැමති එයාට අවශ්‍ය තැන් විතර එයා ගෙනත් නැවතුනේ. ඉතින් අපි අදරත් ඉගෙන ගන්න පරිණාමවාදී පියා හැටිද කවුද? ඩාවින්. නමුත් සැබෑ පරිණාමවාදී මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒක තමයි සැබෑ පෞරුෂයා. අපායට යන්න, പ്രേත ලෝකෙට යන්න හිටපු මිනිස්සෙක් කෙලින්ම එයාතුලින් මහා පෞරුෂයක් ගොඩනගාගෙන දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ස්පර්ශ කරමින් ඒවා ඉක්මවා යමින් යමා මානිනට සාක්ෂාත් කරනවා නම් ඒක තමයි සැබෑ පෞරුෂයතේ. එන්න නමුත් මම මෙහෙමත් කියන්නම් හොඳයි ඩාවින් කියන විදිහට ඇත්තටම අපි වඳුරගෙන් ආපු කෙනෙක් කියලා හිතමුකෝ. නමුත් එහෙම වෙන්නේ නැහැ. මිනිහා කොහොමත් මිනිහා තමයි. වඳුර කොහොමත් වඳුර තමයි. ඩාවින් මොනවද දන්නේ මිනිස් ඇස ඉක්මවාගේ සාමාන්‍ය මේ 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 පෙරේතෙක්වත් දැකීමේ හැකියාව ඩාවින්ට තිබුණේ නැහැනේ. ඔය 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 නිගමනයට එන්නේ. නමුත් බුදුරයන් වහන්සේ එහෙමද? එතන වඳුර කියන්නේ තිරිසන් ලෝකයේ പ്രേතයටත් වඩා පල්ලෙහා ඉන්න තත්ත්වයක්. සතර අපාය සතර අපාය කියන්නේ මේ 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 සුගතියට මේ පරිණාමය වෙන්නේ නැහැ. අපි කියමු කා මෙහෙමයි කියලා. ඇත්තටම සතර අපායෙන් නිදහස් වෙලා මනුෂ්‍ය ලෝකෙට එන්න පුළුවන් කෙනෙක් ඒක වෙනවනේ. අපිත් මේ වෙලානේ ඉන්නේ. නමුත් ඇත්තටම අපි වඳුරෙක් වෙලා ඉඳලා මිනිස්සෙක් වුණා කියමුකෝ. එහෙම අමාරුවෙන් මිනිස්සෙක් වෙච්ච අපි අවුරුදු කෝටි ගාණක් තිස්සේ කොහොමරි කොහොමරි කෙනින් වෙලා මිනිස්සෙක් වෙච්ච අපි මැරිලා ගිහිලා වඳුරෙක් වෙලා උපදිනවා නේද? ඒක පරිණාමයක් වෙන්න පුළුවන්ද කියලා. මැරලා ගිහලා පෙරේතෙක් වෙනවා නම් බිත්තරයක් ඇතුළේ උපදිනවා නම් නයිපැටියෙක් කියලා එක පරිණාමයක්ද? නමුත් එහෙම අපි තේරෙනවද? එහෙම අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි මාපතේ සැබෑ ශ්‍රද්ධාවක් ඔබ ඇති කරගත්තොත් අන්න ඔබ මේ ලෝකේ පරිණාමයට පත් වෙනවා. ඔබ ඔබේ ජීවිතයේ සීලෙන් අලංකාර කරගත්තොත් ඔබ මේ ලෝකේ පරිණාමයට පත් වෙනවා. ඔබ ඔබේ ජීවිතේට වීරිය කියන අංගය එක්කව කරගත්තොත් ඔබ පරිණාමයට පත් වෙච්ච කෙනෙක්. ඒ වීරිය තියෙන්න ඕන කාගෙන ඉගෙන ගන්නවා කියන තැනට නෙමෙයි. දන්නවද? ඒ ඉගෙන ගන්න, ඒක පුණ්‍ය ශක්තිය ඉගෙන ගත්තේ නැත්නම් වැඩක් නැහැ. ඉගෙන ගන්න. හැබැයි මේක දකින්න. අවබෝධයෙන් දකින්න මේක දුකක් කියලා. මම මේ දුක් කුදස වහන්සේනේ කියලා දකින්න. දන්නවද? හඳයි. යා සිහිය උපද්දව ගත්තොත් අනේ පරිණාමයට පත් වෙච්ච කෙනෙක්. යා මේ ලෝකයේ සමාධිය ලබගත්තු තියාට කිසිම වීසාවක් නැතුව ඔය ඉන්න පරයන්ක තුලින් ඉඳගෙන යාට බ්‍රහ්ම ලෝක දකින්න පුළුවන්. ඈත දිව්‍ය ලෝකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. කෙනෙක් මැරලා ගිහලා උපදින ආකාරයට දකින්න පුළුවන්. ඔබ දැන් මැරුණොත් කොහෙද උපදින්නේ කියලා දකින්න පුළුවන්. ඔබ දැන් හිතන්නේ මොකද්ද කියලා දකින්න පුළුවන්. ඒක පරිණාමය. ඒක පරිණාමය. එතකොට දෙවරු කතා කරනදී අහන්න පුළුවන්. ඒක පරිණාමය. ඔබ කැමති තාක් ඈත දකින්න පුළුවන්. ඒක පරිණාමයක්. එහෙම දකිමින් මේ ලෝකේ සියල්ලම අනිත්‍ය දුක අනාත්මයි කියලා තේරුම් අරගෙන යා මේ ලෝකෙන් නිදහස් වෙලා අනාපතේ නැවත නම් උපත කර යන්නේ නැහැ. නැවත සතර අපායට වැටෙන්නේ නැහැ. ඒක ලෝකේ පරිණාමයක්. ශ්‍රේෂ්ඨ තත්ත්වයක්. ඉතින් මේ ශ්‍රේෂ්ඨ තත්ත්වයට පත් වෙන්නමයි පුතේ ඔබටයි මටයි අවස්ථාවල් හැමදාම ලැබෙන්නේ නැහැ. එනහස ඔබ දැන් මේ මහන්සියලා ලබා ගන්න හදන අවස්ථාවල් මේ අතීතයේ ඔබ රිපීට් කරනවා. ඔබලා හිතනවාද අතීතයේ ඔබලා මීට වඩා ඉතාමත්ම දියුණු සත්වයන් වුණ හිටපු මහා ප්‍රභූ පිරිසලා හිටියා බ්‍රහ්ම වේලා හිටියා දේවුරු වේලා හිටියා සක්විති රජේලා ඔබ හිටියා එහෙම හිටපු ඔබ දැන් මේ චූටි ලාමක සැපක් උදෙසා ආයෙත් දහ දුක් විඳින මොළේ ඉඳලා. මොකද ඒ අතීතයේ ඔබට තිබිච්ච කිසිම ශක්තියක් දැන් මේ ජීවිතේ ඔබට නැහැ. නමුත් එහෙම නෙමෙයි ඔබ ශ්‍රද්ධාව තියාගත්තා නම් අතීතයේ ඔබට මේ ජීවිතයේ ඊට වඩා ශ්‍රද්ධාව ඇති වෙන්නේ ඒ කරුණ හේතු වෙනවා. අතීතයේ ඔබ සෝවාන් වෙලා හිටියා නම් ඔබට මේ ජීවිතයේ ඉතුරු මාර්ගඵල සම්පූර්ණ කරන්න ඒක හේතු වෙනවා පිරියෙන්නේ නැහැ. මත ඒක නිසා ඔබ මේ ලෝකයේ මේ ඉපදිච්ච අවස්ථාවේ මේ අඩු දැන් ටික මේ හොඳම කාලේ මේ ධර්ම අවබෝධ කරගන්න. මේ කාලේ ඔබ ගත කරන ජීවිතය ඔය විදිහටම ගත කරන්න. සෙල්ලක්කාර ඕනම විදිහට ගත කරන්න. හැබැයි මේ ධර්ම අවබෝධ කරගන්න. අවබෝධ කරලා ඔබලා නිදහස් වෙලා යන්න. දක්ෂයන්ටයි මේ ධර්ම තියෙන්නේ පුතේ. දන්නවද? දක්ෂයන්ටයි මේ ධර්ම තියෙන්නේ. ඒක නිසා පින භුක්ති විඳින්න. හැබැයි පින පරිස්සමෙන් පරිහරණය කරන්න. පින නිසා තමයි අපිට සියල්ල ලැබෙන්නේ. හැබැයි ලැබෙන සියලු දේ ඔබ පරිහරණය කරද්දී ඔබට නැති කෙලෙස් උපදිනවා නම් ඒ කෙලෙස් නිසා ඔබ නැවත අකුසල් ඔබට සකස් වෙනවා. ඒක නිසා ඔබ පල්හැනවා. ඒක අපරාධයි.